อาการเมื่อปฐมการตอนนี้อาศัยกุฎาคนได้อันวันนั้นเมื่อตัวอาการด่าสมดีคริสต์พิเนิดแต่ตัวนี้คริสต์พิฮาเดลเดินมาได้แต่วันนั้นปฐมคริสต์พิการหอริรัสไซคริสต์พิเนิดแล้วดูชัวคริสต์พิแดงที่เอโน่แต่วันนั้นมาการที่ตันตัวนี้มีอาหาริรัสไซเนี่ยเด็กตัวเต้ก็ทำให้รูปีฮัตเตกันปฐมสัตว์ตัวนี้ตอนนี้สัตว์น้อวันนั้นคริสต์พิเนิดแล้วที่เอโน่เด็กชัวคริสต์พิคิดที่เหตุการณ์ตรงนี้เนี่ยමෙහි දිවක් තියෙනවා බාහිරේ රසයක් තියෙනවා දිවෙන් රසය දැනලා දැනගත්තේ විඥාණයෙන් දැනගන්නවා නේද එතකොට පින්න සංගතේ පස්සෝ ඉතින් ස්පර්ශ නිසා මොකද වෙන්නේ රූප වේදනා සංඥා සංකාර හැදෙනවා නේද ගුණ කියනවා අතනදි සතුටු වුණා දැන් මෙතනදි ගුණ කියනවා එතකොට විඥාන වෙලා ඒක ප්‍රපංච වෙනවා නේද දැන් අජ්ජෝසය වෙනවා නේද ඒකේ බැහැ ගන්නවා ඉතින් එතකොට රූපේ හැට ගන්නවා නේද දැන් ඔබට රූප නිරුද්ධ වෙන හැටි දන්නවා කියන්නකෝ ඔව් මෙහෙ එහෙම දිවක්වත් බාහිරේ රසයක්වත් මේ දිවෙන් රසය දැනලා දැනගන්න මම කියලාවත් කෙනෙක් නැහැ මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක් නේද ඔහොම සංහාවෙන් බැඳෙනකම් දිවක් තියෙනවා දිවට දැන් රසයක් තියෙනවා දැනගන්න මම කියලා කෙනෙක් ඉන්නා කියලා සංහාවෙන් බැඳෙනකම් එහෙම රසය තියෙන ඇත්ත ඇති හැටියෙන් දැනගන්නකොට තියෙනවා මේ තියෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් කියලා එතකොට අපිට අර දිවක් නිරුද්ධයි රසෙත් නිරුද්ධයි නේද ඉතින් ඒ දෙක නැත්තම් එයක් අත්පනපෝතින දෙයක් වේවා නේද ඒවා අනිත්‍යයි කියන වැටේනවා අනිත්‍ය නම් තියෙනවා කියලා ගන්න එක දුක සැපද මේ තියෙන තනිතර දුකක් කියලා එන එතකොට අපි සතුටේ ඉඳලා සතුටේ නැහැ නේද ඒ කියන්නේ එතන අපිට රූප හැදෙන්නේ නැහැ එතකොට රූප හැදෙන්නේ නැත්තම් ස්පර්ශයක් කළා වේදනාවක් නේද නැහැ නේද සංඥා වේද සංස්කාර වේද වෙන්නේ නැහැ නේද ගුණ කියන්නේ නැහැ ඉතින් ගුණ කියන්නේ නැත්තම් ඒක බහගන්නේද අපි බහගන්නේ නැහැ නේද ඉතින් ඇත්තටම මේ විදිහකට ඒක තණ්හා වෙනවා නේද අපි ඉතින් ඒ තණ්හා වීම නැති වෙනකොට අර විගතක උපාදාන ඇති ඒක නැති වෙනවා නේද පැහැදිලි නේද හොඳයි දැන් එන අපිට ඔක්කොම තියෙන රූපේ හට ගන්න හැටි නිරුද්ධ වෙන හැටි නැති කෙනෙක් කියනවා නේ කියන්නේ කමක් නෑ අපිට හිමින් අපිට හදිස්සි නෑ නේද මෙච්චර කාලයක් කල්ප ගාන සංසාරය අපි කෑ මොකද ඔබ අදහෙට නේද තව ටිකක් පරක්ුණත් තමයි හරියට තේරුම් අරන් යන්න ඔක්කොම ලා නොතේරිච්ච කියන්නේ අපිට ලාවදී හැමෝට පැහැදිලි ප්‍රශ්න නැද්ද මොකද අද නම් ගොඩාක් ප්‍රශ්න අහනවා මදිය අර ඊයේ නම් ගොඩාක් ඊයේනේ පෙරේද බුදුරජාණන්සේගේ දේශනාවල තියෙන්නේ දුකම තමයි තියෙන්නේ දුකමයි හටගන්නේ දුකමයි නිරුද්ධ වෙන්නේ නේ දුකමයි පවතින්නේ නේද මේ තියෙන තනිකර දුක් ගොඩක් තමයි ඉතින් ඒ මොකද හේතුව බුදුරජාණන්සේ දුක දැක්ක නිසා ඉතින් දුක දැක්කේ නැති අයට ඒක දුක කියලා තේරෙන්නේ නැහැනේ ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕගොල්ලෝ තාම මේ දුක කියන එක දන්නේ නැහැ ඕගොල්ලෝ දුක දැක්කොත් යම් දවසක ඕගොල්ලෝ එතනින් නැහැ ඔය දුකෙන් නිදහස් වෙනවා ඔයගොල්ලෝ දුක දැක්කේ නැති නිසා ඔය දුක් විඳ විඳ ඉන්නේ. හැබැයි අපිට ඔය කියන එක දුකක්වත් නැහැ. අපි මේ දුක දැකලා ඒ දුකෙන් නිදහස් වෙලා තියෙන කෙනෙක් කියන්නේ. ඈ එතකොටයි කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියලා. ඉතින් හැමෙන් සැරේ ඒගොල්ලෝ දෙන්න ගන්න ඈ. ඒක තමයි එහෙම කියලා දෙන්නේ. ඔයාලා දුක තාම දන්නේ නැහැ කියන්නේ. නමුත් ඔයාලා ඔය කියන සැපවත් දුකවත් ඔය අදුක්කම සුඛ දුකුත් නොවන සපත්ම ඒවට නෙමෙයි අපි කියන්නේ. ඔය නොපවතින දෙයක් වල පවතින හැටියට ගරගෙන තිනවා ඌකමයි දුක. ඒ දුක ඒගොල්ල දන්නේ නැහැ. නේද? ඒ දුක දැනගන්න ඕනේ. ඒ දුක දැනගත්තොත් කවදාවත් එතන යා ඉන්නේ නැහැ. ඒ දුක නිදහස් වෙන තමයි හදන්නේ. ඉතින් ඒක නොතේරෙන තාක්කල් එයා දුක තුළමයි ඉන්නේ. ඉතින් ඒකයි කියන්නේ මේක ඇත්ත දැනගන්න යථාභූතං පජානාති වෙන්න ඕනේ. ඉතින් ඒ යථාභූතං පජානාති වෙන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න ඕනෑමයි. සම්මා සමාධිය තුළයි ඒක වෙන්නේ. ඒකයි බුදුරණන් දේශනා කරේ සමාධිය වඩන්න. ඒ වඩපු සමාධිය තුළයි මේක ඇත්ත ඇති හැටියෙන් වැටෙන්නේ. එහෙනම් නැත්තම් එයාට කවදාවත් ඉතින් එයා සමාධිය වඩන්න එයාට සම්මාදිට්ඨිය දෙන්න බෑනේ. එයා මිත්‍යා දෘෂ්ටිය තුළින් එයා කියන්නේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයායි කැමැත්තට අනුවයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට එයාට සම්මාදිට්ඨිය දෙන්න බෑ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තුළින් ඉන්නේ. ඉතින් ඒ නිසා එයාට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් වඩන්න කවදාවත් බෑ. ඉතින් එයාට කියන්න මුලින්දම නිවැරදි වෙලා එන්න ඕන. සම්මාදිට්ඨියට ආවොත් මේ මාර්ගාංග ටික වැඩේ. මේ මාර්ගාංග ටික වැඩුණොත් සම්මා සමාධිය හම්බේ. සම්මා සමාධිය හම්බුනොත් ඔයාට ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න පුළුවන් වෙයි. ඇත්ත ඇති හැටියෙන් දැක ගන්නකොට ඔයා කවදාවත් මේ රූපේ අභිනන්දනය කරන්නේ, අභිවදනය කරන්නේ, අජ්ජෝසාය වෙන්නේ නැහැ. නාභිවදිත නාජ්ජිත. එතකොට ඔයාට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එන කියලා දෙන්න. ඈ ඉතින් එන්න. ඔව් ඒක තමයි. මේක ඇත්ත දැනගත්තොත් කවුරුවත් ඔතන ඉන්නේ. ඉතින් ඇත්තට මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයෝ නෙමෙයි. අපි ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ. මේ සම්මාදිට්ඨියට එනකන් මිත්‍යා දෘෂ්ටිකයෝ. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට මිත්‍යා දෘෂ්ටිය හැටියට දැනගන්න කෙනා විතරයි සම්මාදිට්ඨිය තුල ඉන්නේ. අපි උප්පත්තියේ කවදාවත් සම්මාදිට්ඨිකෙක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානි වුණා කියලා, අපි බෞද්ධ වුණා කියලා සම්මාදිට්ඨිය උප්පත්තියෙන් නෙමෙයි කරන ක්‍රියාවෙන්. අපි මේ මිත්‍යා දෘෂ්ටිය ඇහිද දැක්කොත් සම්මාදිට්ඨිය ඇහිද එදයි අපිට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. එහෙම නැතුව ඒ රටේ ඉන්නේ ඒ සුදු ජාතිකයොත් ලංකාවේ ඉන්න කළු ජාතිකෙත් වෙනසක් නැහැ. දෙගොල්ලොම එක ගානේ ඉන්නේ. කිසිම වෙනසක් නැහැ. දෙගොල්ලොම මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් මේ ආරියෂ්ඨාංග මාර්ගයේ වඩන කෙනා තමයි සම්මාදිට්ඨියට එන්නේ. වඩන්න පුළුවන් වෙන සම්මාදිට්ඨියට ආපු කෙනාට. එයා තමයි සම්මාදිට්ඨිය එතෙන් දාපු නැති ලංකාවේ ඉන්න හැමෝමුණත් මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ අනිත් පැයට ඇගිල්ල දික් කරාට ඒගොල්ලෝ ගෑකනේ අර බයිබලයේ තියෙන නේද ජේසුස් වහන්සේ කියන්නේ ඔබේ ඇහි තියෙන දැව පරාලේ අයින් කර නැතු අනුන්ගේ ඇස්වල තියෙන රොඩු කැලේ දිහා බලන්න එපා කියලා. ඉතින් ඒ වගේ තමයි අපිත් කරන්නේ. අනුන්ගේ මිත්‍යා දෘෂ්ටියක් වුණා අපි තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඉතින් අපි දැනගන්න ඔබතුමිය මේ කතාව හරියට දැනගන්න ගිහිල්ලා එයාට හිමින් සැරමේ ටික කියලා දෙන්න. එතකොට එයාත් ඔක පිළිගන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තා. කාටද කියලා දෙන්නේ? බෞද්ධින්ටද? නෑ, ජෛනේට නේද? ජට්ලේට, නිගණ්ඨේට. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ධර්මය අවබෝධ කරලා රහතන් වහන්සේලා වෙන්නේ. බුදුරජාණන් වහන්සේවත් බෞද්ධයෙක් නෙවෙයි, හින්දු ආගමිකෙක් නේද? එනිත් ඇත්ත එහෙමයි. රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන්ම අන්‍ය ආගමිකයෝ. ඉතින් එහෙමනම් බෞද්ධයේ කාලේ හිටියේ නෑ. එහෙනම් අද උනත් මිත්‍යා දෘෂ්ටිකය කියලා කිසි කෙනෙක් දකින්න එපා. ඔක්කොමලා මිත්‍යා දෘෂ්ටි තුල ඉන්නේ. හැබැයි මේ ආරියෂ්ඨාංග මාර්ගයේ යම් කිසි කෙනෙක් වඩනවා නම් අන්න එදාට එයා සම්මාදිට්ඨිය දෙනවා. ඒ සම්මාදිට්ඨියට ආපු කෙනාට තමයි මේක ඇත්ත ඇති ඇති දැනගන්න පුළුවන් වෙන්නේ සම්මා සමාධිය තුළ. පැහැදිලි නේද? ඔව්. ඒකයි බුදුරණන් ආශ්‍රේ පිරුණම් පාන මොහොතේ අපිට කියලා ගියේ පණිවිඩයක්. ආරියෂ්ඨාංග මාර්ගයේ තියෙන තාක්කල් රහතුන්ගෙන් හිස් නැහැ මේ ලෝකේ කියලා. එහෙනම් ආරියෂ්ඨාංග මාර්ගයේ තියෙන තාක්කල් රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන්. ඒකටයි ජාති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක්, වර්ණ ભેදයක්, ගෝත්‍ර ભેදයක් කිසි දෙයක් නැහැ. කවුරු හරි ආරියෂ්ඨාංග මාර්ගේ වඩනවා නම් එයාට, හැබැයි කවුරු හරි ආරියෂ්ඨාංග මාර්ගේ වඩන්නේ නැතුව මම බෞද්ධයි කියලාගෙන හිටියට එයාට කවදාවත් රහත් වෙන්නත් බෑ. එයා සම්මාදිට්ඨියට එන්නේ නැහැ. එයා තනිකර මිත්‍යා දෘෂ්ටිය තුලයි ඉන්නේ. පැහැදිලි නේද? හොඳයි. තව ගැටලු තියෙනවා අපි කතා කරමු. එතන නෑ නේද? අපේ නම් සූත්‍රයට යන්න ආපහු. දැන් අපි අර කියපිට කාපහු මතක් කරගෙන යන්කෝ. ඔන්න බලන්න දැන් මේ ටික වැටහෙනවද කියලා. දැන් අපි කියපුවත් එක්ක මුලින්ම අපි කිව්වේ සමාධින් වික්කුවේ ඔබ වහන්සේ
සමාධින් වික්කුවේ බාරේත සමාහිතෝ වික්කුවේ වික්කු යථාභූතං පජානාති. මහණෙනි සමාධිය වඩන්න. මහණෙනි වඩන ලද සමාධිය ඇති වික්කුව tattū paritthin දැනගන්න.
දැන් එතකොට ඒකට තේරෙනව නේද හේතු? ඔව්. ඊළඟට යන් අපි
කිංච යථාභූතං පජානාති. tattū paritthin කුමක් දැනගන්නද? රූපස්ස සමුදයංච අත්තංගමංච, වේදනාය සමුදයංච අත්තංගමංච, සංඥාය සමුදයංච අත්තංගමංච, සංඛාරාණං සමුදයංච අත්තංගමංච, විඥානංච සමුදයංච අත්තංගමංච. රූපේ හට ගැනීමද නිරුද්ධ වීමද, වේදනාවේ හට ගැනීමද නිරුද්ධ වීමද, සංඥාවේ හට ගැනීමද නිරුද්ධ වීමද, සංස්කාරයන්ගේ හට ගැනීමද නිරුද්ධ වීමද, විඥානයේ හට ගැනීමද නිරුද්ධ වීමද, නිරුද්ධ වීමද සතු පරිද්දෙන් දැනගන්න.
අර යථාභූත ඥානය කියන එක තමයි විස්තර කරන්නේ. හට ගන්න හැටි, නිරුද්ධ වෙන හැටි දැනගන්න. ඉතින් හට ගන්නේ කොහොමද? කොහමද හටගන්නේ?
ඉද බික්කමේ බික්ක අභිනන්දති අභිවදති අජ්‍යෝසා තීත්‍යති කිංච අභිනන්දති අභිවදති අජ්‍යෝසා තීත්‍යති වික්ෂ සතුතුවේ ගුණ කියයි දැසගනි කුමක සතුතුවේද ගුණ කියයි දැසගන්නේ රූපං අභිනන්දති අභිවදති අජ්‍යෝසා තීත්‍යති රූපේ සතුතුවේ ගුණ කියයි දැසගන්නේ තස්සරූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්‍යෝසා තීත්‍යතෝ උපජ්ජති නන්දි.
ඔන්න දැන් අපි අලුත් තැනකට ආවා. දැන් එහෙනම් රූපේ හටගන්නවා කොහොමද හටගන්නේ? ඒක අභිනන්දනය කරොත්, අභිවදනය කරොත් අජ්ජෝසාය උනොත්. ඒ කියන්නේ සතුට උනොත්, ಗುಣ කිව්වොත්, බැහැගත්තොත්
ඒ රූපේ හටගන්නවා නේද? රූපේ සතුට උනොත්, ಗುಣ කිව්වොත්, බැහැගත්තොත් රූපේ හටගන්නවා. ඔව් දැන් ඒක තමයි අපි අප්‍රිය රූපයක් ගන්නකො. දැන් ඔන්න අපි අර ඉස්සරහට විකුණුවේ චඹකෙදියා නේද? දැන් ඒ වගේ තව එකක් ගන්නකො. ඔබතුමාට පේනවා
බලල්.
ඈ? බලල්. බලල්ක් මැරිලා. ඔබතුමා ආසාවෙන් හිටපු පූසා. පූසා මැරිලා නේද? දැන් පූසා දැන් මැරිලානේ. දැන් අපිට දුකයි නේද? ඉතින් ඇයි අපිට දුකක් ආවේ? පූස නොමැරි හිටියනම් දුක නැහැ නේද? එහෙනම් ඒ මොහොතේ අපි මොකද කරන්නේ? මෙන්න හොඳ පූසක් නේද? නොමැරි ඉන්න සෙල්ලම් කරන පූසක්. මේ පූස එහෙම නැහැ. මූ මැරිලා සෙල්ලම් කරන්නෙත් නැහැ, කෑ ගහන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, මීවල්ලන්නෙත් නැහැ. එහෙනම් අපි ඒක නැහැ කියන්නේ ඇයි? අර හොඳ එක තියෙනද? ඉතින් අපි හොඳ එකට සතුට වෙනවා. ඒ නිසයි මේක අපි පරිණ. ඒ කියන්නේ අපිට මෙතන දුක ආවේ ප්‍රියමනාප රූපේ නැති නිසා. නේද? එහෙනම් ප්‍රියමනාප රූපෙට තමයි අපි සතුට වෙන්නේ. ඔව් ඒ ෂණය තුල අපි ප්‍රියමනාප රූපයක්. මොකද මේ ෂණයකින් ෂණයකට යන දෙයක් නැහැ. ඒ ෂණය තුලමයි ඔක්කොම හැදෙන්නේ. එහෙමනම් සංකතයක් තියෙනවද? ඒ කියන්නේ හේතුන් නිසා හටගත් රූපයක් තියෙනවා. ඒක තමයි දැන් අපි අභිසංස්කරණය කරන්නේ මේ පුස බැරිලා දැන් කියලා. එහෙනම් ආවා අපි මුලින් හැදිච්ච එකට සංකතයට කැමති වෙලා තියෙනවා නේද? එහෙමනම් අපේ හිතේ ඒක කොටසක පැත්තක තියෙනවා. අපිට නොතේරුණා. පැහැදිලි නේද? කෙනෙක් මිය ගියාම තියෙන්නේ ඒකයි නේද? ඒක ඉතින් කෙනෙක් මිය ගියාම නම් අපි හඳන්නේ ඒක නෙමෙයි නේද? නැත්තම් ගෙදර මිනිස්සු يعني ගෙදර තැන්න පිටායේ බයිනවනේ ගෙදර මිනිස්සු ඇඬෙවත් නැහැ කියලා කියන නිසා හඳන්නේ නේද? නැත්තම් අය මේ හඳන්න දෙයක් ඇති නෝක. අපි දන්නවනේ මේ චූටි ආශියක් තියෙන්නේ අපිට, ඒකත් බොහෝ දුක්සහිතයි කියලා. ඉතින් ඒ නවකී අඬන්න දෙයක් නැහැ නේද? ඔව්. ඉතින් ඇත්තටම මිනිස්සෙක් මරනවා නම් අපි අඬන්නේ වෙන හේතුවක් නෙමෙයි. අදින් පස්සේ අපේ ඇහැ සතුට කරන්න කෙනෙක් නැහැ. කන සතුට කරන්න කෙනෙක් නැහැ. යා ඉන්නකොට නම් මිහිරි වචන කිව්වා. ඉන්නකොට හොඳ පහස තිබුණා නේද? ඉන්නකොට රූපේ ලස්සන රූපේ දෙයන්ට හිටියක් කැමති රූපේ. ඉතින් අදින් පස්සේ ඒක නැති නිසායි අපි අඬන්නේ. ඒ කියන්නේ මේ හැම තිස්සෙම අපි අර සංසන්දනය කිරීමක් කරලා තමයි දුක් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රියමනාප රූපෙට අපි ඇලෙනවා, අප්‍රියමනාප රූපෙට ඇතුළු. ඉතින් රූපය අපි මෙතන තියෙනවා. රූපය තියෙනවා. රූපය නැති වෙලා නැහැ. ඉතින් ඒ රූපය තියෙන හේතුව තමයි ඒකට අපි සතුට වෙන ස්වභාවය. හැබැයි අපි ඒකේ දුක දැක්කොත් අපි එතන සතුට වෙන්නේ නැහැ. එතනම රූපේ නිරුද්ධ වෙනවා. ඉතින් ඒක අපිට ටිකක් නොතේරෙයි. හැබැයි කරලා බලන්න කරනකොට ඔබ හොඳට තේරෙනවා මේ තනිකර දුකක් තියෙන කියලා දකින්නකො. ඉතින් එහෙම දකින්න තැනම අපට රූපේ නිරුද්ධ වෙනවා. ඉතින් ඒකයි ඒ කාඩ් එකකින් කරන්නේ අපි. අප්පණිත සමාධිය ඔකේ නමක්. අප්පණිත කියන්නේ අර ප්‍රේතතාවයක් නෑ. අප්‍රණීතයි ඒක නේද? අප්පණිත කියන්නේ ඒක නේද? ඒක අපිට අප්‍රසන්නයි. ඉතින් එහෙනම් මේ ලෝකෙම අපි පිළිකුල් කරන්න ඕනේ නේද? පිළිකුල් කරන්න ඕනේ හැමතැනම. ඉතින් එහෙම පිළිකුල් කරොත් අපිට අර සුභ සංඥාව එන්නේ නැහැ. සතුට වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඔබතුමාට කියනොත් ඒක හරියට. අදුක්කම සුඛ කියලා කියන්නේ ඇත්තටම දැන් මෙහෙමනේ, දැන් සැප වේදනාව කියලා කියන්නේ ස්පර්ශ නිසා හටගන්න දෙයක්. දුක් වේදනාව කියන්නේ ස්පර්ශ නිසා හටගන්න දෙයක්. එතකොට උපේක්ෂාව කියන්නේ ස්පර්ශ නිසා හටගන්න දෙයක්. දැන් අපි දුක් වෙන්නේ ඇයි? අර සැපේ නැති නිසානේ නේද? එහෙනම් දුක් වේදනා විඳින තැන මොකද්ද තියෙන්නේ? අර සැපේ ලබන කැමැත්ත තියෙනවා. ඉතින් ওই දෙක අතර තියෙන්නේ මොකද්ද? දැන් ওই දෙක අතරෙත් මොකක් කර තියෙන්නද? දුකයි සැපයි අතර මොකද්ද තියෙන්නේ? අද්දකුණසක තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ අර මේ ඡන් හැම ඡනයක් පාසාම මේ මල තුනක් හැදෙනවා. මොනවාද මල තුන? ලෝභ, දේශ, මොහ. ඉතින් ලෝභය කියන්නේ සතුට වෙන තැන, සැප තියෙන තැන, දේශය කියන්නේ දුක් වෙන තැන, ගැටෙන තැන, මෝහය කියලා කියන්නේ නොදන්නකම, අවිද්‍යාව කියලා කියන්නේ උපේක්ෂා වෙන තැන. ඉතින් මේකයි කියන්නේ සැපේ අනු සැපේ සැප වේදනාව තුන රාග අනුසේ තියෙනවා. දුක් වේදනාව තුන පටිඝ අනුසේ තියෙනවා. උපේක්ෂා වේදනාව තුන අවිද්‍යාව අනුසේ තියෙනවා. ඉතින් ඒ උපේක්ෂා වේදනාව කියලා ඒක නිදොස් තැනක්. උපේක්ෂා නෙවෙයි පරිත්‍යාග ධ්‍යානෙ අදුක්කම සුඛ. උපේක්ෂාව කියන්නේ ඒක නෙමෙයි නේද? අදුක්කම සුඛ වේදනාව තුල අවිද්‍යාව අනුසේ තියෙනවා. ඒ කියන්නේ ඒකේ ඇත්ත නොදන්නකම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඕනම දෙයක් බවට හැරෙනවා. ඒක එක්ක සැපයක් බවට හැරෙයි, එක්ක දුකක් බවට හැරෙයි. මොකද මේ නොදන්නකම කියන්නේ මෝහය. ඉතින් මේ මෝහය තියෙන තාක් කල් තමයි ලෝභ දේශ ඇදෙන්නේ. ඉතින් ඒ ෂණයක් ගත්තාම මේ ෂණේ ඔක්කොම ලෝභ දේශ මොහ තුලම තියෙනවා.
හරිද? විවදති
අභිනන්දති
අජ්ජුසාය
පිටති නෑනේ. ඒ තුනේ මෙතන රූපේකට ගැනීම කොහොමද ඒ අවශ්‍ය? කොයි තුනේද නැත්තේ? නෑ. අදුක්කම සුඛ නැත්තේ නෑනේ තියෙනවනේ. ඉතින් අපි අදුක්කම සුඛයක් කියන්නේ පරිද්දමාස්ත්‍ය ස්පර්ශයක් වෙලානේ. ස්පර්ශයක් වෙලා නැත්තම් සපක් හෝ දුකක් හෝ අදුක්කම සුඛක් වෙන්න බෑනේ.
ඒ රූපේ කෙනෙහි අපි එහෙම බැහැගත්තේ නෑනේ.
ඇයි පහගත්තේ නැත්තේ? ඉතින් ස්පර්ශයක් වෙනවා කියන්නේම රූපයක් හම්බෙලානේ. දැන් බලන්න ස්පර්ශයක් වෙන්න නම් ඇහැ තියෙන්නත් ඕනේ, ඇහැට පෙනෙන රූපේ තියෙන්නත් ඕනේ. ඇහෙන් රූපේ දැකලා ඇහක් තියෙන රූපයක් තියෙන කියලා දැනගන්නත් ඕනේ. දැන් ඔන්න අපි පාරක් දිගේ යනවා කියලා හිතන්නකො. ඉතින් ඔන්න ඒ පාර දිගේ යනකොට අපිට හම්බෙනවා මොනවද? මැණිකල් කෑල්ලක් පාරේ තියෙන හම්බෙනවා. දැක්කම මොකද හිතෙන්නේ? හරි සතුටේ නේද? දැන් ඔන්න සැප වේදනාවක් තියෙනවා. ඔන්න පාර යනකොට බල්ලෙක් ජරා කරලා. බල්ලෙක් ජරා කරලා දුක් වේදනාවක් කරනවා. මිනිස්සෙක් ජරා කරලා දැන් ඔතටම ගඳයි. දැන් මොකද? දැක්ක ගමන් දුක් වේදනාවක් තියෙනවා. හැබැයි අපිට සැපක් නැහැ, දුකක් නැහැ. පාරේ ගල් බොරුණු තිබුණා. ඉතින් අපි දැනගත්තේ නැද්ද? දැනගන්න. දැනගත්තේ නැත්නම් අපිට මොකද වෙන්නේ? පාරේ යන්න බෑ, වැටෙනවා. එහෙනම් අපි වැටෙන්නේ නැතුව පාරේ ගියේයි. පාර තියෙනවා කියලා දැනගත්ත නිසා. හැබැයි අපිට අර ගල් බොරුණු නිසා සැපක් හෝ දුකක් ඇති වෙලා තියෙනවද? නැහැ. ඒක නිසා සැපක්වත් දුකක්වත් නැහැ. එතන තියෙන්නේ සැපක් නොවන දුකක් නොවන වේදනාවක්. හැබැයි එතන දැනගැනීමක් නැද්ද? දැනගැනීම තියෙනවා. ඉතින් එහෙමනම් එතන මොනවද තියෙන්නේ? අවිද්‍යාංශේ තියෙනවා. ඒ කියන්නේ රූපයක් එතන තියෙනවා. රූපේ නැත්තම් අපිට එතන මොකක් නැහැ. ඉතින් රූපේම නිරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි සතුටේ කියලා කියන්නේ පයිතු මාත්‍යය. අර දැන් අපි කූ කියලා කෑ ගහලා සතුට වෙන එකක් නෙමෙයි ඔය. අර රූපයක් දකිනකොට ඔය සිංහල පරිවර්තනයේ දෙන ප්‍රශ්නයක් පොත. අභිනන්දනය කරනවා. ඉතින් අභිනන්දනය කරනවා කියලා කියන්නේ මොකක්ද? අපි අර දෙයක්කට තියෙන අපනිහිත තත්ත්වේ නෑ දැන්. ප්‍රනීත තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට සතුට වෙන ස්වභාවය. සිංහලේ වෙන වචනයක් කියන්නේ සතුට වෙන එක. ඒක අපනිහිත වෙන්න ඕනේ. අපනිහිත වුණා නම් තමයි අපි අර නැවත ස්පර්ශ නොකරගෙන ඉන්නේ. ඒකයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නේ. අපිට තියෙන නিত্য සුභ ආත්ම. ඉතින් ඔය අපි නিত্যයි කියලා ගන්න තැන තමයි සතුට වෙනවා කියන එක තියෙන්නේ. ඉතින් එතන තමයි අපි ඒක සුභයි කියලා ගන්න, ආත්මයි කියලා බහගන්නේ. අනිවාර්යෙන්ම වෙලා. ඒ කියන්නේ අපි අයෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් අපි නොදන්නකම තුල. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම සතුට වෙනවා. එකම මොහොතක්වත් එයා අඬන තැනත් සතුට වීමක් තියෙන්නේ. හිනා වෙන තැනත් තියෙන්නේ සතුට වීමක්. අඬන්නේත් නැතුව හිනා වෙන්නේ නැතුව ඉන්න තැන තියෙන්නේ සතුට වීමක්. ඒ කියන්නේ ඔය ගති තුන අභිවදති, අභිනන්දති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසය කිත්තති කියන නිරන්තරයෙන් පවතින. ඕක නිසා තමයි සසර පැනෙන්නේ. අනිවාර්යෙන්ම එහෙමයි. නාම රූපින් යන ක්‍රියාකාරීත්වයක් තියෙන තැන ඒක තියෙනවාමයි. ඉතින් යම් කෙනෙක් ඒක නාභිවත් නාභි නන්දති නාභිවදති නාජ්‍යෝසය තිත්තති කරත් මොකද වෙන්නේ? එතනම රූපේ නිරුද්ධයි. රූපේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. නාභිවදති වෙනවා. එතකොට අජ්ජෝසය වෙන්නේ නැහැ. බැහැ ගන්නෑ. අර විඥාන වෙන්නේ නැහැ. එතනම පංච උපාදානස්කන්ධ නිරුද්ධයි. ඉතින් නිරුද්ධයි කියන පංච මාත්‍ය මේ රූපේ නැතුව යනවා කියන එක නෙමෙයි. ඒකට උපාදානය වෙන්නේ නැහැ අපි. පැහැදිලි නේද? හට ගැනීම නැති වෙනවා. ඒක රූපේ රූපයේ ඒ කියන්නේ ආ දැනගන්නකොට බාහිරේ තියෙන රූපයන් නෙමෙයි මේ නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගත් එක. නමුත් පේන්නේ ඕම තමයි. ඉතින් ඕක තමයි දුක. ඔය පේන හැටි තමයි දුක. වෙන දෙයක් නෙමෙයි දුක කියන්නේ. ඉතින් ඕම තමයි පේන්නේ. මේක ඉතින් කරන්න දෙයක් නෑ. මේ සසරට අහු වෙලා අපි. ඉතින් ඇත්ත දැනගත්තොත් මොකද වෙන්නේ? එතනම දුකේ නිදහස වෙනවා. ඇත්තටම හරිය ලේසියෙන් දුකේ නිදහස වෙනවා. මේ දුක් විඳිනවට වඩා හරිය ලේසියෙන් දුකේ නිදහස වෙනවා. මේ ඇත්ත දැනගන්න. යථාභූතම් පජානාති කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න. ඉතින් මේ ඇත්ත ඇති හැටියෙන් දැනගත්තොත් එතනම දුකෙන් මිදෙනවා. ඒකමයි විසුද්ධියට මාර්ගය නේද? පැහැදිලි නේද? ඔබතුමාට හරියට ඒක.
ප්‍රාථමිකව මෙහෙම දැන් මේ කන්දේ කාරණේ ගැන මේ මම සදහස් කරන දැන් අපි යම් රූපයක් පිළිබඳ අපි සතුට
වෙනවනේ.
දැන් මාත්‍ය කියන්නේ අදුක්කම සුඛ තත්ත්වේ. ඇත්තෙන්ම අදුක්කම සුඛ කියනකොට අපිට සමාන දේවල් අපි කියන යම් දේවල් පිළිබඳව අපි කතා කරනවා මෙලෝ රහක් නැහැ කියන වචනයක් පාවිච්චි කරනවා. ඒකේ මෙයා ඒකේ සතුටකුත් නැහැ. කොකුත් නැහැ. නම්
එයා ඒ පිළිබඳව කැමති නැහැ. ඒකේ
දුකක් තියෙනවා.
දුකක් තියෙනවා.
නෑ
ඒක හරි නෑ. එහෙමද? දැන් එතන
ඒතර
වතුර කියලා ගන්නකො. ඔන්න දැන් මේ කසායයි වතුරයි. කසායයි වතුරයි මේ පැණි ගන්නකො. මෙලෝ රහක් නැහැ කියපුවම තරහින් කියන්නේ මේක කිසිම රහක් නැහැ කියන ගැටලනේ. කසාය මේ පැණි වතුරයි ගන්නකො ඉතින් කසාය පොන්න හරි අමාරුයි නේද? මේ පැණි නම් හරි සහය නේද? වතුර නම් මැදිස්සයි නේද? ඉතින් දැන් ඔය තුනේ කෝක බෙවුවත් අපි දන්නවනේ මේ මම අහවල් දෙය මොනවා කියලා. ඉතින් ඒ කියන්නේ විඥාන වෙලා. ඉතින් විඥාන උනා කියන්නේ තනිකර පංච පාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැ. දුක ඉවරයි. දුක ඇරිලා. ඉතින් එහෙනම් අපි දුක නැති කරන්න මොකද කරන්න ඕනේ? පංච පාදානස්කන්ධේ නොයදන හැටියට වැඩ කරන්න. ඉතින් පංච පාදානස්කන්ධයක් හැදෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? දුක පිළිසඳ දකින්න ඕනේ. ඉතින් ඒ දුක දකින්න එක තමයි මේ කරන්නේ තව ක්‍රමයකට කියලා දෙන්නේ. මේ දුක දකින්න හැදී දුක දකින්න නම් සතුට නොවේ එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේකේ බැහැ ගන්න මේකේ ಗುಣ කියන්නේ බැහැ ගන්න. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියම තමයි තව ආකාරයකට වෙනත් වචන තුනකින් විඥානන්දේ දේශනා කරන්නේ. ඉතින් මොකද මේ ඕක තුලිනුත් සමහර කෙනෙකුට මේ ධර්මාන්තය අල්ලගන්න පුළුවන්. ඉතින් අර අපණ හිතේ වඩන කෙනාට හොඳට දැන් පැහැදිලිතාවයක් එනවා. එහෙනම් මම මේ අපණ හිතේ වඩන තැන මොකද වෙන්නේ? රූපේ නිරුද්ධ වෙනවා කියලා. දැන් නැත්තම් ඔක දන්නේ නැහනේ. බුදුරජාණන්සේ ගෝය සූත්‍රය අපි අහුවේ නැත්තම් අපි ඔක ඉතින් ඔය හාමුදුරුවෝ මේ පොලයක් දීලා කරන්න කිව්ව අයියෝ මන් දන්නේ නැහැ මම මේක කර කර ඉන්නවා මොකක්ද මේක තේරුම දන්නේ නැහැ. දැන් අපිට වැටහෙනවනේ මේකේ තේරුම නේද? මේවට සතුට වෙන්නේ නැති තැනම රූපේ නිරුද්ධ වෙනවා. ඉතින් සතුට වෙනවා නම් තමයි රූපේ හැදෙන්නේ. ඉතින් රූපේ හට ගැනීමක් දන්නවා දැන් සමුදයක් දන්නවා වැයත් නිරුද්ධ වීම අත්ංගමයට යමක් දන්නවා. හැබැයි ඉතින් මෙතන වැය කියලා බුදුරණන්සේ කිව්වේ නැහැ. මොකද ඔක මාසයත් එකක් බල බල ඉඳලා නම් මදි වේ ටිකක් වැඩිපුර බලන්න. ඉතින් කොලේ නැතුව කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ওই කොලේ තියෙන ඒ වචන නැතුව තමන්ගේ වචන වලින් ජීවිතයට ගැලපෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ඒ තරමට දක්ෂ වුණොත් අපිට ඔන්න රූපේ නිරුද්ධ වෙයි. රූපේ නිරුද්ධ වෙනවා කියන්නේ ගස් එහෙම පේන්නේ නැතුව කියලා හැප්පෙන එකක් නෙමෙයි ඈ. රූපේ නිරුද්ධ වෙනවා කියන්නේ එහෙම ගහක් තිබුණාට එහෙම ගහක්වත් මෙහෙ ඇහැක්වත් මේ ඇහෙන් ඒ ගහ දකට දැනගන්න මමවත් නැහැ. තණ්හාවෙන් බැඳෙනකන් මොහොත් පේනවා. හැබැයි අත්‍යත්‍ය හැටි දකිනකොට තියෙනවා මේ තින් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් කියලා. එතකොට අපි බාහිරයට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැහැ. අපි දන්නවා මේ නාම රූප වලින් හදලා විඥාණයෙන් දැනගත්ත ගහක් නිසා බාහිරයේ තියෙන එකක් නෙවෙයි. ඉතින් ඒකට අල්ල බලපුවම වුණත් අපි දන්නවා ඒ දැනගත්තත් විඥාණයම. එහෙනම් මේ විඥාණයම මායාවක් තියෙනවා. දැන් මේ කරණ මාත්‍යයන් ඔක්කොම දාගන්න ඇතුළට. දැන් කරණ මාත්‍යට බාහිර ලෝකයක් නැහැ. යාගේ ඔක්කොම ඇතුළේ තියෙනවා. දැන් එයාට කවුරු හරි බැන්නොත් යා මොකද කරන්නේ? මෛත්‍රී කරනවා. එච්චරයි. දාගන්න යන්නේ. ඇයි? එයාගේ ලෝකෙ දැන් ඇතුළේනේ තියෙන්නේ. එහෙනම් බාහිරේ වැරද්දක් නෙවෙයි ඇතුළේම වැරද්දක්. දැන් එයාට රාගය ඇති වෙන්න එයා දන්නවා එළිය ඔහොම එකක් වුණාට ඔක එළිය දෙයක් නෙවෙයි ඇතුළේ දෙයක් කියලා. එයා දාගත්තා. ඉතින් අපිත් දාගමු ඇතුළට. ඈ එහෙනම් බාහිරේ තියෙන දෙයක් නෙමෙයි මේ නාම රූප ටිකක් විඥාන වෙන තැනකම තියෙන වැරදි මුලාවක් කියලා පුළන්නේ නේද පුතා? ඔයාට දාගන්න බැරි මේනික් ගලවලා ඉන්නේ. ඒක ඇතුළට කියන ඇත්තේ. ඊදිරි වදිනවා. හරි. ඔය පැහැදිලි නේද? ඉතින් එතකොට එහෙනම් දැන් කොහෙන්ද දැන් අපි අලුත් තැනකට යනවා දැන්? අලුත් තැනකට යනවා.
සස්ස රූපං අභිනන්දකෝ අභිවදකෝ අජ්ජෝසාය චිත්තකෝ උප්පජ්ජති නම්මි. රූපේ සතුටු වන්නා වූ ගුණ කියන්නා වූ වැස ගන්නා වූ ඔහුට ආස්වාදයක් උපදී.
ඔන්න දැන් බලන්න දැන් මොකද්ද වෙන්නේ? අර රූපේ
සතුටු වෙනකොට ගුණ කියනකොට බැහැ ගන්නකොට මොකද වෙන්නේ? දැන් පංචපාදනස්කන්ධයක් වුණානේ. විඥාණයෙන් දැනගත්ත නේද? දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මේ විදිහට කරනකොට අපිට ඔකට උප්පඤ්ඤති නන්දි ඔන්න නන්දි උපදිනවලු නන්දි 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 කියන්නේ මොනවද? නන්දි රාග කියලා කියන්නේ ආස්වාදේ ඇලෙනවා නේද? ඉතින් නන්දි කියන්නේ මේ ආස්වාදය. ආස්වාදයක් කියන්නේ අපි අර විඳිනකොට වේදනාවක් විඳිනකොට අපිට හිතෙනවා ඔය බාහිර රූපේ තියෙන ආස්වාදය. ඇත්තටම මේක බාහිර රූපේ තියෙන ආස්වාදයක්ද? එහෙම නැත්නම් විඥාණයෙන් හදලා දෙන මායාවක්ද වේදනා කියන්නේ? වේදනා කියන්නේ විඥාණයෙන් හදලා දෙන දෙයක් නිසා බාහිර රූපේ තියෙන ආස්වාදයක් නෙවෙයි. නමුත් අර මෙතුමා ජවර්ධන මහත්තයා කිරිටොපි කනකොට එයාට හිතෙන්නේ හරි රස කිරිටොපි. ඉතින් එයා තව තව කනවා නේද? අනේ ඔය සීනි ටිකක් වෙනුනට ගන්නේ කවු දැන්? ඉතින් තව තව කනවා. ඇයි මේ? එයාට හිතෙන්නේ අර කිරිටොපි වල තමයි ඔය ආස්වාදය තියෙන්නේ කියලා. හැබැයි ඇත්තටම ආස්වාදය තියෙන්නේ කොහෙද? විඥාණය හදලා දෙන මායාවක් නිසා වේදනාව කියන්නේ. ඉතින් ඒ වුණාට එයා මොකද කරන්නේ? බාහිරයට පැදෙනවා නේද? අර එළිය තියෙන ඇතින් අර ආස්වාදයෙන් බාහිරයට බැඳෙනකොට මොකද වෙන්නේ? අර වේදනාව නිසා මොකක්ද උනේ? මොකෙන්ද බැඳුනේ? සංඛාවේ බැඳෙනවා නේද? වේදනාව නිසා සංඛාවේ බැඳෙනවා. ඉතින් සංඛාවෙන් බැඳුනහම මොකද වෙන්නේ? උප්පජ්ජති නන්දි වෙනවා. සංඛාවෙන් බැඳෙනවා. ඉතින් සංඛාවෙන් බැඳුනහම සංඛාව කියලා කියන එක දැන් සංඛාව කියන්නේ මොකක්ද? අපි ඒක කතා කරෙමු නේද? ඕනම එක කතා කරන්නේ. මොකද සංඛාව කියන්නේ කියන්නේ කියන්න බලන්න. ඔබතුමා කියන්නේ සංඛාවට නිර්වචනය මොකද සංඛාව කියන්නේ? කිපියෙන් කියන්නේ සංඛාව කියන්නේ. නැවත නැවත ලබා දෙන ක්‍රමය නේද? හරි. අය කවුරු කියන්නේ සංඛාව ගැන කියන්න දන්නේ? මෙතුමාලා කියන්නේ මම සංඛාවට මොකද සංඛාව කියන්නේ? පැදෙන එක නේද? ස්තිමාත්තන හරියටම නිර්වචනය දුන්නා නේද? තව කෙනෙක් කියන්නේ මොන තණ්හාව කියන්නේ? කාට හරි තියෙනවද ආසාව කියලා තණ්හාව කියන්නේ? තේරෙනවද? අපිට තියෙන ආසාව කියලා නේද තණ්හාව කියන්නේ? ඔක එහෙම කියන්න එපා. තණ්හාවට ආසාව කියන එක වැරදි. ඒතරට මෙතුමා කිව්වනේ තණ්හාවෙන් නැවත නැවත සකස් කරලා දෙන ස්වභාවයක් කියලා තණ්හාව කියන්නේ. ඒකත් වැරදි. ඈ වැරදි නෙමෙයි. එහෙම කියන්න එපා. හොඳ නැහැ. ඈ තව කවුරු හරි කිව්වොත් ඒ දැන සතුට වෙන එකයි තණ්හාව කියලා. එහෙම කියන්නත් එපා. හොඳ නැහැ. ඇයි දන්නවද? ඉතින් අපි හැමදාම කියන උදාහරණයක් නේද? අපි උමාන උනනම් බයින ඔකට හාකරන වෙන එකක් කියන්නම නැද්ද කියලා. ඉතින් කමක් නැහැ. කියමු කඩට. ඔන්න දැන් එළදෙනක් ඉන්නවා. ඉතින් ඒ එළදෙනකින් අපිට දොමත් හම්බ වෙනවා, කිරිත් හම්බ වෙනවා, මසුත් හම්බ වෙනවා. ඉතින් ඒ එළදෙන නිසා අපිට ලැබෙන අතුරු ඵලයක් තියෙනවා. ගොම, කිරි, මස් කියන එක. ඉතින් අපි ගොම ටිකක් දැකලා කිව්වොත් අන්න එළදෙනක් කියලා හරිද? වැරදි නේද? ලොකු වැරද්දක් ඒක නේද? ඇයි? එළදෙනගේ අතුරු ඵලයක් නිසා ගොම, කිරි, මස් කියන්නේ ඒක එළදෙන නෙමෙයි. ඉතින් එහෙනම් අපි නැවත උත්පත්තියකට යනවා කියන එක තණ්හාව දුත් ඒත් වැරදි. ආස්වාදයෙන් ඇලෙන එකට තණ්හාව කිව්වොත් තේත් කරදී. ඒකේ තන සතුට වෙනවා කිව්වොත් තණ්හාව කිව්වොත් තේත් කරදී. එහෙනම් මොකද තණ්හාව කියන්නේ? තණ්හාව නිසා වෙන දේවල් තමයි වැද්ද. නමුත් ඒව තණ්හාව නෙවෙයි. තණ්හාව කියන්නේ ඊට වඩා ලොකු. ඉතින් අපි ඇයි මේ සංසාරය යන්නේ? අපි සංසාරය යන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න නිසා. ඉතින් එහෙනම් අපි බැඳිලා තියෙන්නේ කොහෙටද? ඔව්. ඔන්න බැඳිච්ච තැන හොයාගන්න මොන්න අපි ඇහෙන් රූපයක් දකිනකොට කොහටද බැඳෙන්නේ? අපි කියනවා මෙහි ඇහක් තියෙනවා, එළියේ රූපයක් තියෙනවා, එළියේ ගහක් තියෙනවා. මේ ඇහි ඒ ගහ දැකලා දැනගත්තේ කවුද? මම. ඔන්න බැඳිච්ච හැටි. බුදුරණන් කියනවා අස්මීති මම වෙමි කියලාලු තණ්හාවේ බැඳෙන්නේ. කොහොමද මම වෙන්නේ? මෙහි ඇහක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා. මේ ඇහි මේ රූපේ දැකලා දැනගත්තේ මම. ඔන්න කණින් සත්‍යයක් අහනකොට මේ කණක් තියෙනවා, එළිය සත්‍යයක් තියෙනවා. මේ කණින් සත්‍ය අහලා දැනගත්තේ මම කියලා බැඳෙනවා. ඉතින් ඇත්තටම මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක්. ඉතින් එහෙනම් ඒ මම කියලා වැරදි විදිහට දෘෂ්ටිගත වෙච්චාම තමා බාහිර කියලා පැනවෙන්නේ. එහෙනම් මම කියන දෘෂ්ටි ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් ඒක දෘෂ්ටියක් කියලා නිරුද්ධ කරගත්තොත් තමා බාහිර කියලා දෙයක් නැහැ. එහෙනම් මේ බාහිරේ තියෙන දෙයක් නෙමෙයි මේ. මම කියලා කෙනෙක් ඉන්නකම් පැනවෙන දේවල් බාහිරේ කියන. එහෙනම් මම නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? මෙයාට තේරෙනවා මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් විතරයි තියෙන්නේ, අභ්‍යන්තරයක් බාහිරයක් නෙමෙයි. තණ්හාවෙන් බැඳෙනකම් බාහිරයක් තියෙනවා. හැබැයි ඇත්ත දැනගන්නකොට ඒක නිරුද්ධ වෙනවා. දැන් පැහැදිලි නේද තණ්හාව කියන එක? ඉතින් තණ්හාව කියන්නේ කාම තණ්හාව පංචකාමයටත් ඒ විදිහට බැඳෙනවා. ඊට පස්සේ භව තණ්හාව පවතින බවටත්, තෝ තණ්හාව නොපවතින බවටත් බැඳෙනවා. ඉතින් අසඤ්ඤතල වල කයක් නැත්තම් හොඳයි කියලා බැඳිලා තියෙනවා නේද? රූප වල අය අර පංචකාමයේ නැත්තම් හොඳයි කියලා බැඳිලා තියෙනවා. අපි ওই තුනටම බැඳිලා තියෙන. ඉතින් එහෙනම් මේ තණ්හාවෙන් බැඳිලා. ඉතින් වෙන විදිහකට කියනවා නම් නාම රූප ටිකක් තමයි විඥාණයට බැඳිලා තියෙන්නේ. ඉතින් විඥාණය කියන්නේ දැනගන්න දේ, දැනගන්න මොනවාද ගහක් කියලා දැනගන්නවා. ඉතින් ඒ දැනගන්නේ මොනවාද? රූප වේදනා සංඥා සංකාර ටිකක් තමයි දැනගත්තේ. ඉතින් අපි බැඳෙනවා මේ රූප වේදනා සංඥා සංකාර ටික අර එළිය තියෙන්නේ කියලායි බැඳෙන්නේ. ඉතින් ඕකටයි තණ්හාව කියලා කියන්නේ. එහෙනම් මේ තණ්හාව ටිකක් සියුම් හොඳට තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි තණ්හාව තේරුම් ගන්න. හිතන්න මෙහෙ ඇහක් තියෙනවා, බාහිරේ ගහක් තියෙනවා, මේ ඇහෙන් ගහ දැකලා දැනගත්තේ මමයි කියලා. ඉතින් ස්පර්ශය කියන්නේ විඥාණයෙන් දැනගන්නවා, මෙහෙ ඇහක් තියෙනවා, අතන ගහක් තියෙනවා කියලා විඥාණයෙන් දැනගන්නවා. එහෙනම් දෙකම එකයි නේද? ඉතින් ඒකයි බුදුරණන් සමහර තැනක දේශනා කරනවා මේ තණ්හාව කියන්නේ ස්පර්ශයම තමයි කියලා. ඉතින් එහෙමනම් අපි ඒක ඒ විදිහට තේරුම් ගන්න. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර රූපේ සතුට වෙන ಗುಣ කියන බැහැ ගන්න කෙනාට ආස්වාදයක් උපදිනවා. ඒ කියන්නේ නන්දි උපදිනවා කියලා කියන්නේ ආස්වාදයේ උපදින්නේ බාහිර තියෙන රූපේ. බාහිර අරමුණේ තමයි ආස්වාදය. එතකොට මොකද වෙලා තියෙන්නේ? තණ්හා වෙලා නේද? ඉතින් තණ්හා වුණත් මොකද වෙන්නේ? මම කියලා ගත්තොත් මොකද වෙන්නේ? අර ලියුම යනකොට ලියුමක් ගියා නේද තවගේ දවස්වල? දැන් නම් මේ ලියුම් යන්නේ නැහැ නේද? අමතර වෙන්නේ නිසා ලියුම් යවන්නත් දැන්. ඉතින් ඉස්සර ලියුමක් යනවා. එහා මොකද වෙන්නේ? ලෙස්ලි මාත්‍යට උන්. එන්නා නේද? අපතුමාට මොකද වෙන්නේ දවසක් ලියුම ආවිලා. දැන් නටන්න උනා නේද? අනිත් කට්ටිය ඔක්කොම හිනාවේ බලගෙන ලෙස්ලි මාත්‍ය දාඩිය දාගෙන නටනවා. ඇයි ඒ? ලියුමක් ආවා. ඉතින් ඒකේ ලෙස්ලි මැනුවෙල් කියලා තියෙනවා දැක්කා. දැක්කම හෝ මම කියලා ගත්තා. ගත්තෙනවා මගේ උනා. මගේ වසකයට ගියා. ඉතින් කඩලා බැලුවා. ඒකේ තියෙන නැගිටලා නටන්න කියලා ඉතින් නටනවා. ඉතින් ඇයි දුක් වෙන්නේ? අර තණ්හාව මම කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ? උපාදාන වෙනකොට මම මගේ ආත්මය කියලා උපාදානය වෙනවා. ඉතින් ඒ උපාදානය වෙච්චාම තමයි අපිට මේ දුක ඉතින්. ඊට පස්සේ මොකද වෙන්නේ?
දැන් අපිට මෙතන කිව්වේ තණ්හාව හටගත්ත කියලා. ආස්වාදය නන්දි කියන්නේ තණ්හාව ආස්වාදයෙන් බැඳෙන එක. ඊළඟ කියන්නේ
යා රූපේ නන්දි තදූපදාන රූපේ යම් ආස්වාදයක් වේද එයට උපාදානෙ වේ.
ඔන්න දැන් උපාදානෙ වෙච්චාට තණ්හාවෙන් මම කියලා බැඳිච්ච ගම මොකද වෙන්නේ? මම මගේ ආත්මය කියලා ඒකට උපාදානෙ වෙනවා.
තස්ස උපාදාන පත්‍ය භව උපාදානේ හේතු කොටගෙන භවයේ වේ.
එතකොට දැන් උපාදානයක් වෙච්ච තැන මොකද වෙන්නේ? එහෙ ගහක් තියෙනවා, මෙහෙ මම ඉන්නවා කියලා තියෙන ඉන්න බව ගන්නවා. තියෙන ඉන්න බව ගන්නවා. ඒ කියන්නේ භව වෙනවා.
භව පත්‍ය ජාති භවයේ හේතු කොටගෙන ජාති වේ.
ඉතින් භව තියනවා ඉන්නවා කියලා ගත්තකම මොකද වෙන්නේ? නැවත උප්පත්ති. ඉතින් නැවත උප්පත්තියක් වුණොත් මොකද වෙන්නේ බලමු.
ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස සම්භවಂತಿ. ජාති හේතු කොට ඇති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස්ස උපායාස හටගනිති. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදියෝ හෝති.
ඔන්න එන
තනිකර දුක් සමූහයක හට ගැනීම වෙයි.
දැන් දුක හට ගන්න හැටි නේද? දැන් දුක කොහොමයි හටගන්නේ? දැන් මොකද්ද උනේ? තණ්හා අර අතනදී අර ආස්වාදයේ දැන් අර විදියට අපි පංච පාදානස්කන්ධයක් හැදෙන තැන. මොකද්ද පංච පාදානස්කන්ධයක් හැදෙනවා කියලා කියන්නේ? ඔව්. අපි ඒක අභිනන්දනය කරනවා, අභිවදනය කරනවා නේද? ඊට පස්සේ අජ්ජෝසාය වෙනවා. එතකොටම වෙන්නේ මොකද? අර නන්දි කියලා කියන්නේ ආස්වාදයෙන් බැඳෙනවා නේද? වෙන විදිහකට අපි කිව්වොත් ඒකට තණ්හාව කියන්නත් පුළුවන්. ඉතින් මේ තණ්හ ඇත්තට මේකට ආස්වාදයෙන් බැඳෙන නිසා තමයි නන්දි කියලා කියන්නේ. ඉතින් එහෙම නන්දි වෙච්චාම මොකද වෙන්නේ? මම කියලායි ගන්නෙ. මමයි යෝග දැක්කේ රූපේ මම කියලා අරන් තියෙන්නේ. දැන් රූපේ මම කියලා ගත්ත නිසා මොකද වෙන්නේ? මම මගේ ආත්මය කියලා උපාදානය වෙනවා. උපාදානය වුණොත් ඔව් තියෙන බවක් ඉන්න බව දැනෙති. තියෙන බවක් ඉන්න බව දැනුණු නැවත උත්පත්තියකට යනවා නේද? දැන් එහෙම කියොත් මොකද වෙන්නේ? ඔව්. අර දුක්ඛදක්ම හම්බ වෙනවා නේද? ඉතින් අපි හැමදාම කියන කතාවක් කියමුකෝ. ඔන්න දැන් අපි කරුණාකමත් ඇද්ද පරක් වෙලානේ ආවේ නේද? මොකේද ආවේ? බස් එකේ ආවේ. ඉතින් බස් එක කවුද හිටියේ? මම දැක්කේ. ඔව්. බස්සනට ලැජ්ජයි කියන්නේ. ඉතින් ඕක හරිනම් කියන්නනේ කොහොමද? බස් එකේ ලස්සන කෙනෙක් හිටියා. ඉතින් කරුණාකමත් ඔන්න අඳ පාංගුවේ බස් එකට නැංගා. ඉංග්‍රී බස් එකේ. නැගලා එනකොට බස් එකේ ලස්සන කෙනෙක් හිටියා. ඉතින් දැන් ඔන්න බැලුවා එකපාර පරි ලස්සනයි. ඊට පස්සේ දැන් ආග බලාගත්තා. අයෙ මොන ලස්සන කෙනෙක් හිටියා නෙමෙයි දතන. අය බැලුවා. හා හරි ලස්සනයි. දැන් ඉතින් ඔන්න දැන් ටිකට් ගත්තද නැද්දවත් මතක නැහැ. දැන් ඔන්න ඇවිල්ලා බහිනවා කොහෙද? මේ ඉංග්‍රීසි බස් එකේ බහින්නද? ගොඩගමෙන් බැස්සා. බැලලා දැන් ඊළඟ බස් එකෙත් ආවා. දැන් බැලලා මෙහෙනවා. දැන් අපි අහනවා කරන්නවත් මොකේද ආවේ? බස් එකේ ආවේ. සෙනග හිටියද මේ කොයි දවසේ? ඔව් සෙනග හිටියා නේද? දැන් කියන්නත් දන්නේ නැහැ. කවුද හිටියේ බස් එකේ? ලස්සන කෙනෙක් හිටියා. ඉතින් ඩ්‍රයිවර් මහත්තයා එහෙනම් මතකයක් නැහැ. කොන්දොස්තර මහත්තයා ටිකට් ගත්තද? මතක නැහැ. එහෙනම් කවුද මතක? අහ ලස්සන කෙනා අනිත් එක්කෙනෙක්වත් ඔබ දෙන්නේ නැහැ. අර ලස්සන කෙනා තමයි ඔබ දෙන්නේ. ඊළඟ බස් එකේ ආපේකවත් මතක නැහැ. දැන් ඊළඟට ආය බස් එකක් ආව මෙතෙන්ද නේද? ඒකවත් මතක නැහැ. ආවද හැටික්වත් දන්නේ නැහැ. හැබැයි එකක් මතකයි කවුද? ලස්සන කෙනෙක් හිටියා. දැන් බලමු එයා කොහොමද දැන් උපදින්නේ කියලා. දැන් මේ ඉපදිච්ච හින්දානේ දැන් දුක් දෝමනස් උපායස ඔක්කොම තියෙන්නේ. දැන් බලමු කොහොමද උපදින්නේ කියලා. ඔන්න දැන් කරුණාන්ත මහත්තයා ලස්සන කෙනා දැක්කා. දකින්නකොට මොකද උනේ? ඔව්. සතුටුණා, ගුණ කිව්වා, ෂක්. එයා හරි ලස්සනයි. දිග කොණ්ඩයක් තියෙනවා නේද? උසට හරියන මහත තියෙනවා. ඉතින් කළුයි නේද? කළු නිසානේ ලස්සන. දැන් සුදුයිද කළුද? අහන්න. ලස්සන කළු පාට කෙනෙක් ඉතින් හොඳ උස මහත තියෙනවා ඈ. ඉතින් මේ දැන් කරුණාන් මහත්තයා කැමති විදිහට මෙයා ඉන්නවා. ඉතින් ඒ නිසා මොකද උනේ? නන්දි. ඔන්න නන්දි වුණා. මොකද අර සතුටේච්ච ගුණ කියපු බැහැගත්ත නිසා නන්දි වුණා නේද? නන්දි කියන්නේ තණ්හා වුණා නේද? ඒ කියන්නේ ආස්වාදයෙන් බැඳුණා. ඉතින් තණ්හා වුණාම මොකද වෙන්නේ? මම මගේ ආත්මය කියලා උපාදානය කරගත්තා. උපාදානය කරගත්තාම එයා එතන ඉන්නවා, මම මෙහෙ ඉන්නවා, එයා එතන තියෙනවා. තියෙන ඉන්න බව ගන්නවා. දැන් බව තියෙනවා. ඉතින් බව තියෙනකොට මොකද වෙන්නේ? නැවත උපදිනවා. හැබැයි බස් එකේ හිටපු අනිත් අය ගැන අහුව එකක්වත් දන්නේ නැහැ. මොකද ඒ අය ගැන සතුටුුන්නේ නැහැ, ගුණ කිව්වේ නැහැ, බැහැගත්තේ නැහැ, නන්දි වුන්නේ නැහැ. නන්දි වුන්නේ නැති නිසා උපාදානුන්නේ නැහැ. උපාදානුන් නැති නිසා භව වුන්නේ නැහැ. භව වුන්නේ නැසලා උපදින්නේ නැහැ. එහෙනම් දැන් කරුණාකරලා ඊළඟ සැරේ බස් එකේ නෝඩ මොකද කරන්න ඕනේ? ලස්සන කෙනෙක් දැක්ක ගමන් ඔව් සතුටු වෙන්න එපා, ගුණ කියන්න එපා, බැහැගන්න එපා. ඉතින් එතරම් දකින්න මේ ඇහත් අනිත්‍යයි, ඇහැට පෙනෙන රූපෙත් අනිත්‍යයි, ඇහෙන් රූපේ දැකලා දැනගන්න මම කියලාවත් කෙනෙක් නැහැ. මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක්. මේව දෘෂ්ටිගත වෙච්චාම අභ්‍යන්තරයක් බාහිරයක් පැනවෙනවා. එහෙමනම් තණ්හාවෙන් බැඳෙනකම් මේ ඇහත් තියෙනවා, බාහිරේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. එහෙනම් ඇත්ත ඇති හැටියෙන් දකිනකොට තියෙනවා මේ තියෙන නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් කියලා. එතකොට එහෙමනම් ඒක පවතින දෙයක් නෙවෙයි, නොපවතින දෙයක්. අනිත්‍යයි. අනිත්‍ය දෙයක් තියෙනවා කියලා ගත් එක දුකයි.
මේ තියෙන දුක කියලා දැක්කම අර කෙනා දියා එයා සතුට වෙයිද සතුට වෙන්නේ නැත්නම් එයා ආස්වාදයෙන් බැඳෙයිද නන්දි වෙයිද නෑ ගුණ කියයිද නෑ ගුණ කියන්නේ නැත්නම් බෑගන්නේ නෑ එහෙනම් එයා ආස්වාදයෙන් බැඳෙන්නේ නෑ එතකොට උපාදානය වෙන්නේ නැත්නම් භව වෙන්නේ නෑ භව වෙන්නේ නැත්නම් අය උපදින්නේ නැහැ දැන් බස් එකේ හිටපු අනිත් පැය වෙච්ච ගානට මෙයක් ඇවිල්ලා නේද එහෙනම් උපදින්නේ නැත්නම් එයාට දැන් දුකක් ඇති නේද කියන අය නෑ නේද උපදුනොත් තමයි අය දුකක් අපිට හටගන්නේ ඉතින් එහෙමනම් එතනින්ම දුක් සමෝ අර දුක් සමෝයෙන්ම මිදෙන්න පුළුවන් නේද ඉතින් ඒකේ පටිච්චසමුප්පන්නතාවය දකින්න ඕනම එතකොට අපිට මේ දුක් ඔක්කොම කෙලවර කරගන්න පුළුවන් ඉතින් අපි ওই සූත්‍රය අතරම කෙටියෙන් කතා කරේ මේක නදට පුළුවන් ඔබේ අපහැදිලි තැන් හොඳට පැහැදිලිව සාකච්ඡා කරලා විස්තර කරගන්න අහන්න ඔකේ සූත්‍රය අපිට තියෙනවා දැන් බලන්න තුට්ටක් කියවගෙන බලන්න අපි කියපු කාරණා ටික තේරුණාද එහෙම නැත්නම් තේරිච්ච දැනුමක් තියෙනවද කියලා
පරිශේ කියන සාධනාවේ ප්‍රාණතුන් ඔකේ ප්‍රතිග සම්පස්සේ සහ අධිවචනය වෙනකොට දැන් ඕක මේ මෙතන තියෙන කාරණාව අධිවචනය වෙන එකේ තියෙන වෙනසක් වීමක්ද නැත්නම් නැවත ප්‍රපංච වෙන එකේ තියෙන භාවනය
ඔව් ඇත්තටම දැන් පෛත්‍ර මාත්‍යයන්
අහන්නේ අර අතිවචන සම්පස්සයක් පටික සම්පස්සයක් මේකට කොයි ආකාරයකට බලපාන්නේ මේක වෙනම කාරණයක්ද මේක වෙනම කාරණයක්ද කියන්නේ නේද දැන් ඇත්තටම පටික සම්පස්සයයි අතිවචන සම්පස්සයයි කියලා අපි දෙකක් ඉගෙන ගන්නේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට උපකාරයක් වෙනස ඒ දෙකම එකම ෂණයේ සිද්ධ වෙනවා අපිට ඒක කවදාවත් තේරෙන්නේ නැහැ එකමචනේ දෙකක් වෙනවා නම් අපිට ඒක දෙකක් කියලා කවදාවත් ගන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දෙන ආකාරයට අපි දරා ගන්නවා. හැබැයි අපිට උතන නෙමෙයි වැටෙන්නේ. අපිට වැටෙන්නේ පයිච්ච මහත්ය කියනවා වගේ අපිට අර ඒ දෙකම වෙලා පංච පාදානස්කන්ධයක් වෙච්ච තැන තමයි අපි දැනගන්නේ. ඉතින් අපි දැනගන්නේ රූප වේදනා සංඥා සංකාර ටිකක් ප්‍රපංච වෙන තැනක. ඉතින් එතන අපිට එතනදී අපිට හැබැයි මේක ඕන තැනකදී කැඩි හැකියි. ඒ කියන්නේ දැන් මේක වලල්ලක් කියලා ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ වලල්ලක් කියලා ගත්තොත් ඒ වලල්ල ඕනනම් රූප ළඟින් කඩන්නත් පුළුවන්. වේදනා ළඟින් කඩන්නත් පුළුවන්. සංඥා ළඟින් කඩන්නත් පුළුවන්. සංස්කාර ළඟින් කඩන්නත් පුළුවන්. වෛතනත් ඇගෙනම ප්‍රපංච වෙන්න නොදී විඥාණය ළඟින් කඩන්නත් පුළුවන්. ඉතින් රූප ළඟින් කඩන්න නම් අපි කායanusasanaව තුල ඉන්න ඕනේ. වේදනාව ළඟින් කඩන්න නම් වේදනානුපස්සනාව තුළ ඉන්න ඕනේ. චිත් සංස්කාර වලින් කඩන්න නම් චිත්තානුපස්සනාව තුළ ඉන්න ඕනේ. ධම්මානුපස්සනාව තුළ ඉදියොත් විඥාන තුළින් කැඩෙන්නේ. මේ සතර සතිපට්ඨානයේ වැඩිමෙන් තමයි අපිට උඩ කඩා ගන්න පුළුවන්. ඉතින් අපි අර පිරිසිඳ දකිනකොට අපි ක්‍රියාවක් තුළ ඔබ පිරිසිඳ දැක්කොත් රූපේ නිරුද්ධ වෙයි. වේදනාවක් තුළ පිරිසිඳ දැක්කොත් වේදනාව නිරුද්ධ වෙයි. සඤ්ඤා සංස්කාරයක් තුළ පිරිසිඳ දැක්කොත් අපිට චිත්ත සංස්කෘතිවිල්ලක් තුළ පිරිසිඳ දැක්කොත් සංස්කාර නිරුද්ධ වෙයි. ධර්මතාවයේ පිරිසිඳ දැක්කොත් විඥාණය තුළ නිරුද්ධ වෙයි. හැබැයි කොහෙන් කැඩුනත් ඔය වලල්ල කැඩුණා කැඩුනමයි. කොහෙන් කැඩුවත් ප්‍රශ්නයක් නැහැ. පක්‍රේ කැඩුණා. ඉතින් ඒක එක එක්කෙනාගේ දක්ෂතාවය මත ඒ අය පුරුදු කරගෙන සංසාරේ පුරුදු කරගෙන ආපු විදිහකට තමයි කෙරෙන්නේ. ඉතින් Tamanta පාසු ඕනම තැනකින් මේක පටා ගන්න පුළුවන්. ඉතින් සමහන් දැන් මේකෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේ පිරිසිදු දකින්න වේදනාව නේද වේදනාව නිරුද්ධ වීම හට ගැනීම සංඥාවේ නිරුද්ධ වීම හට ගැනීම සංස්කාරවල නිරුද්ධ වීම හට ගැනීම විඥානයේ මේ හැම තැනකම නිරුද්ධ වීම හට ගැනීම දිනවා කැමැති තැනකින් දකින්න ඒක තනක් දැක්කොත් එතනම කැඩෙනවා කොහෙන් කැඩුවත් එකයි මොකද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ ඇත්තටම එකක් ඉවරලා තව එකක් හට ගන්න එකක් නෙමෙයි එක ෂණයක ඔක්කොම වෙන්නේ ඉතින් ඒ නිසා කොහෙන් දැක්කත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. අපි තමයි දුක් කරන්නේ. අනිත් පැයෙන් ඉන්නවා ප්‍රතිඥා නිකස්. දැන් ඒ කියවන අතරේ ගැටලෙන්නේ එහෙම මහන්න. අර ක්ෂණයක් තියෙන්නේ හොන්දස්කොට් ඒ වගේ. ප්‍රශ්නේ නැතනම් අහන්න. අපි එතනම උත්තරේ දෙන්න.
භවයක් සකස් වීමේදී
අනිත් අය කියවගෙන යන්න එතුමාගේ තේමාවේ ඉස්සර දෙනවා ඈ දැන් සාමාන්‍ය මෙහෙම හිතන්නකෝ දැන් අපි මැරෙන්න කිට්ටුව ඔන්න මෙන්න කියලා තියෙද්දි මැරෙන අවස්ථාවේ අපේ හිතට එන ගලාගෙන එන දේවල් නිකාම්ම ගලාගෙන එනව නෙවෙයි ඒකත් ප්‍රමවේදයකට අනුව තමයි ගලාගෙන එන්නේ ඉතින් අර මේ සමහර කර්ම තියෙනවා බොහොම බරපතල කර්ම ඒ කියන්නේ ආනන්තරේ පාප කර්ම ඒව කරලා තියෙන කෙනෙකුට වෙන මොනවත් වෙන්නේ ඒව තමයි එන්නේ ආනන්තරේ පාප කර්ම කියනවා ඉතින් ඒව එන්නේ නැත්තම් කෙනෙකුට එයාට ඊළඟට එන්නේ මේ මෑත කාලීන පෙරේද මේ පෞගිය දවස්වල අද ඉන්නේ නිරන්තරයෙන් පුරුදු කර කර හිටපු දේවල් ඒව තමයි ගලාගෙන ඉන්නේ එහෙම පුරුදු කර කර හිටපු දේකුත් නැත්තම් ඔය ඉතලා හිටලා කරපු දේක් ගලාගෙන ඉන්නේ එහෙමත් දෙයක් නැත්තම් කවදා හරි මේ සංසාර දෙයක් ගලාගෙන ඉන්නේ ඉතින් ඒ විදිහට ඒ කර්ම ගලාගෙන එන හැටි ස්වභාවයන්වත් කර්ම වෙන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉතින් එතකොට ඉතින් අපි දැනගන්න ඕන එහෙනම් අපි ආනන්දරේ පාප කර්ම කරලා නැත්තම් අපි මොකද කරන්න ඕනේ මේ ධර්මයෙන් නිරන්තරයෙන් ප්‍රගුණ කර කර ඉන්න ඕන. ඊටකොට මොකද වෙන්නේ? ඒකමයි දැන් අපිට මෙතන ඉන්නවා පින්වත් මහත්මයෙක් ඉන්නවා කවුරු හරි අත්තික නැහැ කවුද කියලා. එතුමාට මේ ඊයේ පෙරේදා මොකක් හරි ශරීරයේ වෙනස් වීමක් එකපාරට දැනුණලු. ඒ කියන්නේ මොකක් හරි ශනික ආබාධිත ත්‍ත්වයක් එහෙම එනවනේ නේද? ඒත් පුළුවන්නේ. ඉතින් එහෙම ශරීරයේ ශනික කඩාවැටීම් ත්‍ත්වයක් වෙලා තියෙනවා. ඒ වෙනකොට මෙතුමාට අනිත්‍ය දුක්ඛ අනාත්මලු වැටහෙන්නේ. ඉතින් මං ඇහුවා මොකද කොහොමද එහෙම වැටෙන්නේ මේ පෞගේ ටිකේ ටිකේ එවලු කර කර හිටියේ. ඉතින් ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ ඊයේ පෙරේද මෑත කාලේ හුරු කර කර හිටපු දෙයක් තමයි මරණ වෙලාවට ගලන්නේ. එහෙනම් ඇත්තටම අපි මේ විදර්ශනා කරනවා කියන එක හරි ප්‍රයෝජනවත් අපිට. මොකද මරණ වෙලාවට ඕවා තමයි ගලන්නේ. ඉතින් අපි අනන්තරේ පාප කර්ම කරලා නැත්නම් අපිට ඒක පළවෙනි ස්ථානයට තියන්න පුළුවන්. ඒක තමයි ගලන්නේ. හැබැයි අනන්තරේ පාප කරලා තියෙනවා නම් මොනම හේතුවකටත් යාක බේරෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක නිසා අපි අතින් අනන්තරේ පාප කර්ම වෙන්න ඉඩ තියෙන්නේ සෝතාපන්න නොවේ කියන එක. එහෙනම් පුළුවන් ඉක්මනට අද එකම කොහොම හරි කරලා සෝතාපන්න වෙන්න. ඊට පස්සේ අපිට කිසිම අවධානමක් නැහැ. අපි තුමන් තව ඉදිරියට යන්න තියෙනවා ඉතින් නේද? ඊළඟ ප්‍රශ්නය අහන්න. ඉතින් යන්න. ඔව්. ඔව්. ඉතින් අතුමේ හොඳ ප්‍රශ්නයක් අහන්න නේද? සක්කාය දිට්ඨියත් සම්මා දිට්ඨියත් අතර තියෙන වෙනස. දැන් සක්කාය කියන්නේ මොකද්ද? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන එක නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන උපාදානය වෙන එක. සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියන අවබෝධය. ඉතින් චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියන අවබෝධය තියෙනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය වේව නැති වෙනවා. ඇයි හේතුව? දැන් ඔනේ චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියලා අපිට අවබෝධ. මේ තමයි දුක කියලා අපිට තේරෙනවා. ඒ දුක හටගත්තේ තණ්හාවෙන්. ඇත්ත ඇති හැටි දකිනකොට ඒ දුක නැති වෙනවා. ඒ අපිට තේරෙනවා මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියලා. එතකොටම අපි නිවෙනවා. අර බාහිරයට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. දැන් අය පාරක් කියන්නේ කොහොමද? සම්මාදිට්ඨිය කියන්නේ මේකයි. මොකද්ද? මේ පවතින දෙයක් නෙමේ. ඒක අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ හේතුයයි. හේතුවක් නිසා යොහම පේන්නේ ඇත්ත ඇති හැටි දකින්නට ඒක නිරුද්ධ වෙනවා. මොකද්ද හේතුව? සංඝාවෙන් බැඳෙනකන් ඕකෝම පේනවා. හැබැයි ඇත්ත දකින්නට සංඝාව නිරුද්ධ වෙලා අපිට තේරෙනවා මේ තියෙන නාම රූපින්. එතකොට එහෙමනම් ඒක අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක තියනවා කියලා ගත්තොත් දුකයි. එහෙනම් මේ තියෙන තනිකර දුකක් කියලා අපි තේරෙනවා. දුක තේරෙනවා. ඉතින් ඒ දුක හටගත්ත හැටි ආදන්නා සංඝාවෙන් බැඳිච්ච නිසා ඒ දුක පවතින්නේ. හැබැයි ඇත්ත ඇති හැටි දකින්නට මේ තියෙන නාම රූපින් ඥාන ක්‍රියාකාරීත්වයක් එහෙමනම් එහෙ තමා බාහිර කියලාවත් මෙහෙ මම කියලාවත් කෙනෙක් නෑ. ඇත්ත දකින්නකට මොකද වෙන්නේ? අර බාහිරේ නිරුත් වෙනවා. ඉතින් බාහිරයක් කියලා පැනවෙන්නේ මම කියලා කෙනෙක් ඉන්න කන්නේද? එතකොට එයාට බාහිරයක් නෑ. ඉතින් බාහිරයක් නැත්නම් බාහිර රූපත් එයාට හම්බෙන්නේ නෑ. එයා ඒවට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, මුලා වෙන්නෙත් නෑ, එතනම නිවිලා. ඔන්න දැන් චතුරාර්ය සත්‍ය හොඳට එයාට අවබෝධයි. දැන් එයා රූපයක් දකිනවා. මොකක්ද දකින රූපේ? ඔන්න දැන් ගඳක් පදිනවා යාට. ගන්ධ රූපේ. ගඳක් පදිනකොට යාට හිතෙන්නේ මොකක් කියලාද? ගඳක් පදිනකොට දැන් අර චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියලා දන්නවා යා. සත්‍ය ඥානෙ තියෙනවා. සමාධියට ඇවිල්ලා. දැන් යාට ගඳක් පදිනකොට යා මොකද හිතන්නේ? ඈ? අපෝ දොරවල් දාන්න ගඳයි එහෙමද හිතෙන්නේ? එහෙනම් ඔව් හැබැයි යා දොරවල් දාන්න කියලා කියන්නත් පුළුවන්. ඈ? ඒක ප්‍රශ්නයක් නෑ. යාට ඇලෙන ගැටෙන එක නැති වෙලා නෑ. හැබැයි එයාගේ දෘෂ්ටිය નિවරදි. එයා දන්නව උහුම ගඳක් වැදුනට එහෙම මේ නහයක්වත් බාහිරේ ගඳක්වත් මේ නහයෙන් ගඳ දැල්ලා දැනගන්න මමවත් ඉන්නව නෙවෙයි. මම කියන්නේ වැරදි විදිහට ගත්ත දෘෂ්ටියක් නේද? ඒ ටික එයා දන්නවා. ඉතින් එයා දන්නවා මේ රූපේ මම නෙවෙයි කියන්න දන්නවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්න තැනයි අභ්‍යන්තරයක් බාහිරයක් පැනවෙන්නේ. එහෙනම් ඒ ගඳ කියන්නේ මම නෙවෙයි. ඒ කියන්නේ මම කියන්නේ මම කෙනෙක් මෙතන නැහැ කියලා දන්නවා. එතකොට එයා ගඳ මම කියලා ගන්න, රූපේ මම කියලා ගන්න. ඉතින් රූපේ මම කියලා ගන්න නැත්තම් මොකද වෙන්නේ? එයා සක්කාය දිට්ඨිය නෑ, එයාට විචිකිච්ඡාව නෑ. ඊට පස්සේ එයා අහන්නේ කොහෙන්ද රූප මොන බල්ලද ජරා කරේ නේද? ඉතින් ඒවා කරන්නේ. එතකොට සීලබ්බත මේ දෘෂ්ටි තුනම නැති වෙලා යනවා. ඉතින් අර සම්මාදිට්ඨියට එනවත් එක්ක මෙතුමි අහුව වගේ සම්මාදිට්ඨියට එනවත් එක්කම අපිට ලැබෙන පළවෙනි ප්‍රතිලාභය තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා. ඉතින් සක්කාය දිට්ඨිය දුරු වෙනවත් එක්කම විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරු වෙනවා. එයා සෝතාපන්න වෙනවා. ඉතින් සම්මාදිට්ඨිය කියන කෙනෙක් සෝතාපන්නයි. අපිට මේක පැහැදිලි නේද? තව ඉදිරියට යන්න තියෙනවද ඒක? ඔව් ඉතින් මේ සම්මාදිට්ඨිය තුල ඉන්න කෙනා මොකද කරන්නේ? සම්මා සංකප්පේ වඩනවා, සම්මා වාචා වඩනවා, සම්මා කම්මය ආරස්තමගේ අධිකටම වඩනවා. ඉතින් වඩනකොට මොකද වෙන්නේ? අර කාමරාග පිටික තුනී වෙනවා. එතකොට යා සකින්නාගම එකපාරයි කාමලෝක වලට එන්නේ. තව ටිකක් යා වඩනවා, කාමරාග පිටික දුර වෙලා යනවා, අනාගාම වෙනවා, ආය කාමලෝක වලට එන්නේ. තව ටිකක් යා වඩනකොට මොකද වෙන්නේ? යා රහත් වෙනවා. ඉතින් මේ පංචපාදනස්කන්ධය තමයි පිරිසෙන් දකින්න තියෙන දිගටම. ඒ කියන්නේ ආරස්තමගේ දිගින් දිගටම වැඩෙන්න ඕන. ඉතින් මේ සම්පූර්ණ මාර්ගයට මාර්ගය වැඩිච්චාම එයාට සම්මා ඥානයි සම්මා බ්‍රහ්ම විමුක්ති සම්මා ඥානයි දෙක හම් වෙනවා නේද? ඒ කියන්නේ විමුක්ති වෙනවා, විමුක්ති ඥාන දර්ශන හම් වෙනවා. ඒ කියන්නේ යා නිදහස් වෙනවා. ඒ වගේම එයාට මොකක්ද වෙන්නේ? නිදහස් වූ බව අවබෝධයක් වෙනවා නේද? නිදහස් වූ බව අවබෝධයක් වෙනවා. ඉතින් ඒ රහතන් වහන්සේට තමයි මේ 10ක් තියෙන්නේ. සීක පුද්ගලයාට තියෙන්නේ 8යි වඩන්න. ඒ 8 වඩනකොට අර මාර්ගංග 10කින් යුක්ත රහත්භාවයටපත් වෙනවා. අපිට තියෙන්නේ 8ක් වඩන්න. 8ක් වඩනකොට රහත් වෙනකොට 10ක් යාට හම් වෙනවා. අවතීර තව තියෙනවද ඒක ඉස්සරහට? නැහැ. එතන ඉවරයි. සවන් නැතිද? ඉතහන්න ඕන නැහැ. ඔව් සතර සතිපට්ඨානේ ඇත්තටම සතර සතිපට්ඨානේ මේ කායानुපස්සනාව අපි වඩනවා කියනකොට ඉතින් කායानुපස්සනාව වඩනකොට එයාට ඇත්තටම දැන් කායानुපස්සනාවේ රූපේ නිය අපිරිසිදු දකින්නවා. දැන් අපි කායानुපස්සනාවක් කියමු. ඉතින් ඔන්න දැන් මම හිතනවා මම මේ රූපේ වාඩි වෙලා ඉන්නවා කියලා. නේද? ඉතින් මට හිතෙනවා දැන් මම දැනගත්තේ මොකද්ද? මම රූපේ වාඩි වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ තියෙන දැනගැනීම. දැනගත්තු මොනවද? රූප වේදනා සංඥා සංකාර ටික. එහෙනම් මේ නාම රූප ටිකක් තමයි මම දැනගත්තේ. ඉතින් එතකොට මං කල්පනා කරනවා එහෙනම් මේ මම වාඩි වෙලා ඉන්නව නෙවෙයි නාම රූප ටිකේ විඥානෙ. ඉතින් නාම රූප කියන්නේ මොනවද? රූප කියලා කියන්නේ කයයි කයට දැනෙච්ච පොට්ටක්. එහෙනම් කයකුයි කයට දැනෙච්ච පොට්ටක් දෙකුයි විඥාණයෙන් දැනගත්ත දෙයක් මිසක් මේ එහෙම තියෙන කයක් තියෙනවා පොට්ටබ් එක කයක් අනිත්‍යයි කයක දැනෙච්ච පොට්ටබ්ෙත් අනිත්‍යයි. ඔන්න දැන් එතකොට මොකද වෙන්නේ? රූපය නිරුද්ධ වෙනවා නේද? ඉතින් එතකොට රූපෙට තියෙන උපාදානය නැති වෙනවා. දැන් රූපෙට උපාදානය නැත්තම් රූප නිරුද්ධ නම් ස්පර්ශයක් වෙයිද? ස්පර්ශයක් වෙන්න නම් කය තියෙනවා කියලා දැනගන්න ඕනේ, කයට දැන පොට්ටබ්යක් තියෙනවා කියලා දැනගන්න ඕනේ විඥාණය. ඉතින් ඒ දෙක විඥාණයෙන් දැනගන්න තුො පිළිසිදු දැක්කනම් ස්පර්ශයක් වෙන්නේ නැහැ. ස්පර්ශයක් නැත්තම් වේදනාව වෙයිද? වේදනාව වෙන්නේ නැහැ. වේදනාව වෙන්නත් සංඥාවක් වෙයිද? හඳුනාගන්නේ ඒක. හඳුනාගන්නේ නැහැ. සංඥාවක් නැත්තම් සංස්කාර කරනවද? නැහැ නේද? ඉතින් සංස්කාර කරන්නේ නැත්තම් විඥාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර කායානුපස්සනාව වඩනකොට වේදනානුපස්සනාව වැඩෙනවා, වේදනානුපස්සනාව වැඩනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා, චිත්තානුපස්සනාව වැඩනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. ඉතින් ඒ කියන්නේ අර එකක් කරන්න ගියාම යාට ප්‍රගුණ කරනකොට ඒක ඔක්කොම වැඩෙනවා. දැන් ආරස්තන් වාග්යත් එහෙමනේ. එකක් වඩනකොට අනෙක් එක වැඩෙනවා නේද? චතුරාර්ය සත්‍යත් එහෙමයි. දුක පිළිසිඳ ගන්නකොට සමුදය ග්‍රහණය වෙනවා, නිවන සාර්ථක වෙනවා, මාර්ගය වැඩෙනවා. ඉතින් ඇත්තටම මේ බුදුරජාණන්සේගේ ධර්මය හරිය ලේසි. එකක් තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක කරනකොට අනෙක් එක ඉබේ වැඩෙන ක්‍රමයක් තමයි අපිට කියලා දීලා තියෙන්නේ. ඉතින් අපි කරේ අනුකම්පාවෙන් අපිට ලේසි ක්‍රම ටිකක් කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට මේකට ඇත්තටම තියෙන්නේ ප්‍රවිෂ්ඨ වෙන එක තමයි කරන්න තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා කියපු දේ කර කර ඉන්නකොට ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක අපි නොදැනවත්ම මෙතෙන්ට යන්න පුළුවන්. හරි ලේසි. අමාරුවක් නැහැ මේක. ඉතින් ඔබතුමිය අහුවේ ඒක නේද? මේ එකක් වඩනකොට අනිත් එක ඔක්කොම වැඩෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනකොට අර සප්තබොජ්ජංග වැඩෙන්න ගන්නවා. සප්තබොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්ති වැඩෙන්න ගන්නවා. ඉතින් එතනින් මෙයා රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. පැහැදිලිද? ඔව් දැන් අපි කල්නොත් ඒක උත්තරයක් දුන්නා නේද? ඔබතුමාම දැනුවේ ඒක. ඔව්. ඇත්තටම අපි භාවනාවක් කරනවා නිරන්තරයෙන්. මොකද්ද අපි නිරන්තරයෙන් කරන භාවනාව? නිත්‍යයි සුභයි ආත්මයි කියලා වඩනවා. ඉතින් ඔබතුමා නිත්‍යයි සුභයි ආත්මයි කියලා වඩනකන් මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා, සසර දික් වෙනවා. ඉතින් එන ඔබතුමා මොකද කරන්න ඕනේ? ඕයි පටන් ගන්න අදින් අනිත්‍ය දුකයි අනාත්මයි කියලා. නිත්‍යයි සුභයි ආත්මයි කියලා වඩනකන් සසර වැඩි වෙනවා, දික් වෙනවා, දුක වැඩි වෙනවා. හැබැයි අනිත්‍ය දුක අනාත්මයි කියලා වඩන තැනම සසර කෙටි වෙනවා, දුක නැති වෙනවා. ඉතින් වඩනවා කියන එක තමයි භාවනාව. බුදුරජාණන් වහන්සේ භාවනාව කියන්නේ ඔය විදර්ශනාවට. බුදුරජාණන් වහන්සේ භාවනාව කියන්නේ බොජ්ජංග වඩන එක. බොජ්ජංග භාවනාව. අනිත් පැන් වල බුදුරණන් කියන්නේ විදර්ශනාව, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරේ, එහෙම නැත්නම් අරිය චිත්තස්සේ නේද? එහෙම නැත්නම් සතර සතිපට්ඨානේ ඒ වගේ නම් තමයි දීලා තියෙන්නේ. ඉතින් භාවනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදර්ශනා මොනද? බුද්ධංග සප්තබුද්ධංග වඩන තැනට. ඒකද කියන්නේ භාවනාව ප්‍රහාණය කරන්න ඕනේ. භාවනාව ප්‍රහාණය කරන්නේ ඉතින් බුද්ධංග වැඩි, ඒ කියන්නේ අනාගාම මට්ටමේ ඉන්න කෙනෙකුට බුද්ධංග ධර්ම වැඩිමෙන් තමයි නිවන අවබෝධ කරගන්න පුළුවන්. මේ වගේ තැනක් පැහැදිලි නේද ඔබතුමාට? ඉතින් ඔබතුමා හැබැයි ওই භාවනාව කියලා අදහස් කරේ සමතේ නේද? ඔව් ඇත්තටම දැන් අපිට මෙතන තේරෙනවානේ සමතේ වැඩුවා කියලා අර රූපේ විරුද්ධ වෙන්නේවත්, රූපේ හට ගැනීමවත්, විරුද්ධ වීමවත් යථාභූත ඥානය ඇත්ත ඇති හැටි අවබෝධ වෙන්නේ නැහැ නේද? මේ ආර්ය ශ්‍රැංග මාර්ගය තුලයි මේ ටික වැඩෙන්නේ. ඉතින් මේ ආර්ය ශ්‍රැංග මාර්ගය තුල වැඩෙන සමාධිය කියන්නේ අර ගල්ගිල්ල වගේ සමාධියක් නෙමෙයි. ඒකේ මුදුවට අපිට විදර්ශනා කරන්න පුළුවන් විදර්ශනා සමාධිය. දැන් අර සමාධිය අපිට රූප බලන්න බෑනේ. නේද? ඒකේ රූප හැ මේකේ රූප බලලා ඒ රූප නිරුද්ධ කරන්න පුළුවන්. සද්දහලා ඒ සද්ද නිරුද්ධ කරන්න පුළුවන්. ගන්ධ සුවඳ විඳලා ඒ ගන්ධ සුවඳ නිරුද්ධ කරගන්න පුළුවන්. අර කේතික කරන්න බෑ. හැබැයි ඒක ඉන්න කෙනෙකුට මේක වඩන්න ලේසි වෙනවා. ඒක ඉන්න කෙනෙකුට මේක වඩන්න ලේසි වෙනවා. ඇත්තටම සමතයක් අවශ්‍යයි. දැන් සමතයක් අවශ්‍ය වෙන්නේ අපි ඔබතුමිය කියනවා මේ සංසුන් වෙන්න ඕන නේද? ඔව්. දැන් අපිට තරහ ගිහිල්ලනවා නම් මෛත්‍රී වඩලා තරහ නැති කර ගන්න ඕනේ. ඒ වගේ රාගයක් තියෙනවා නම් අසුභේ වඩලා රාගය නැති කර ගන්න ඕනේ නේද? නැත්නම් අපි ඇවිලෙනවනේ. ඉතින් ඒක නිවා ගන්න ඕනේ. ඒක සමතේකට එන්න ඕනේ. ඒකට තමයි සමතේ තියෙන්නේ. ඉතින් මේ දෙන්නම ඕනේ ඇත්තටම. දෙන්නම නැතුව කරන්න බෑ. දෙන්නම ඕනේ. නමුත් අර සමාධිය වැඩෙන්නේ නැහැ කියලා කවුරුත් පසුබහින්න එපා. අනේ අපිට සමාධි මොකද රහතන් වහන්සේලා ගත්තොත්. රහතන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙකුට සමාධි වැඩෙන්නේ නැහැ. ඈ එයාට කියන පඤ්ඤා විමුක්ති කියලා. ඉතින් උගතෝ භාග විමුක්තයට විතරයි සමාධියත් ඇදලා රහත් වෙන්නේ නැහැ. කියන්නේ ආශ්‍රවක් නිරුද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් වර්තමානයේ ඕනම කෙනෙකුට රහත් වෙන්න පුළුවන් සමාධිය වැඩෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්සරත් සමාධිය වැඩ නැහැ ඕන තරම් ඉඳන් බඳ අහත් බඳකනේ බුදුරණන්සේ ඉතික් කර කවුද මේ පොඩි හාමුදුරු කෙනෙක් යනකොට අහන්නේ භාග්‍යතුන්සාර ඔක්කොම උඩින් උඩින් යනවා ඇයි අපි විතරක් පොරු වෙනකන් ඉන්නේ පොඩක් ඉන්නක දරුවෝම නේද ඉතින් එකට වෙච්චාම ගාන හොනවා කියලා ඉතින් අඩමස්සයි දැන් එහෙනම් පොඩි නම් තේරෙනව නේද අරගොල්ලන්ගේ සමාධිය කොච්චර වටිනවද කියලා අඩමස්සයි නේද ඉතින් බුදුරණන්සේ ඒ විදිහට ඒ සමාධියට වටිනාකම් දුන්නේ අඩමස්සයි ඔබ මේ කරා වෙන්න එපා ඒකට ඒ කියන්නේ ඇත්තටම මේකෙන් අපිට වුවමනාවක් පාවිච්චිට ගත හැකි. නමුත් ඒක ලොකු හැබැයි ඉතින් මේ පිනතුන් අහයි එහෙනම් බුදුරජාණන්සේ උගාක් තැන්වල ඔය සමාධිය ගැන කතා. ඉතින් ඒ බුදුරජාණන්සේ කතා කරලා තියන්නේ මේ විදර්ශනා සමාධිය ගැනමයි. ඉතින් ඕවා පොත්පත් ලියවෙනකොට පහුගිය කාලේ ඉතින් ඒවා ටිකක් අර සමතපැත්තට බර වෙලා තමයි ලියලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙන මගේ ශාසනේ ඒ සමත සමාධිය මුල් කරගත්තු ශාසනයක් නෙවෙයි කියලා. තව ගැටලු තියෙන කතා කරමු.
අපිට තව වෙලාවක් තියෙනවා.
අපි මේ සූත්‍රය ටිකක් කෙටි වුණා. මොකද ඇත්තට මේ සූත්‍රයක් කෙටි වෙන්න හේතුව තමයි ප්‍රශ්න අහන්න නැති එක. ඉතින් හොඳට ප්‍රශ්න අහනවා නම් සූත්‍රය දිගට තව විස්තරේ මම අද බලාපොරොත්තු වෙන්නේ මේට වඩා විස්තර වශයෙන් කතා කරන්න. නමුත් ඉතින් ලැබෙන ප්‍රතිචාරය අඩු වෙනකොට ඒකේ විස්තර සාගත ස්වභාවය අඩු වෙනවා. ඉතින් මේකෙන් අත ඕනනම් බලන්න අනිත් අයත් එක්ක කතා කරන මේ සූත්‍රේ සමහර අයටක දීර්ඝ වශයෙන් පැහැදිලි කරන විස්තර තියෙනවා. ඉතින් ඒක අපි අතේ තියෙන වැඩක්. ඉතින් මම මේ පින්වතුන්ට අර කලින් කතා කරපේක දුන්නා මම හිතන්නේ නේද පෛතුමාත්‍ය? ඊයේ පෙරේද අපි දුන්නා. ඉතින් ඒක අහලා අපි සූදානම් වෙලා ආවනම් ප්‍රශ්න අහන්න මට කට උත්තර නැති වෙන්න ප්‍රශ්න අහනවා නම් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. ඉතින් එහෙම ප්‍රශ්න අහන්නේ නැති තැනක අපිට අර මේ කියන ටිකවත් තේරෙන්නේ නැහැ කියලා එතකොට අපිට හිතෙන්නේ නේද? තව තව දේවල් කියන්න කියපු කොහොමද කියලා. ඒ නිසා අපි ඒක වැඩි විස්තර කරන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න අහන්න. මට ඒක තේරුන්නේ නැහැ. ඔයක වෙන්නේ කොහමද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම අහන්න. එතකොට තමයි සාර්ථක වෙන්නේ. ඔව්.
ඔබතුමී තුට මේ පැත්තට එන්නකො දෙන්න තුන්දෙනා. මේ හැදෙන්න ඔබතුමා මෙතෙන්ද? සුබමත්. ඔච්චර වාඩින්නකො පාසෙන්. අනිත් පැත්තෙන්ද විසරා. ඉර තියෙනවා. පත්ත. ඔව් එහෙම වැඩෙනවා නෙමෙයි අතරේ. ඉබේ වැඩෙනවා නෙමෙයි. ඉතින් ඒ දක දක ඉන්නකොට අර එකක් අපිට අවබෝධ වෙනවා. ඔව් ඔව්. ඕනතනකින් කරන්න පුළුවන්. ඔබතුමීට ඕනතනකින් පටන් ගන්න පුළුවන්. දැන් ඔබතුමී සමහරලාට කාය අනුපස්සනා කරන්න කැමැතිම නැහැ. ඔබතුමී කැමති වේදනා අනුපස්සන. ඉතින් එතනින් පටන් ගන්න. ඔව් ඒත් තමයි නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැත්තෙමත් නැහැ. මොකද දන්නවද? ඔකි බුදුරජාණන් වහන්සේ වර්ක්ෂොප් එකක් කියලා දෙනවා වැඩක්. ඒ ටික දැනගෙන ඉන්නවා. ඔව් ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව දන්නේ නැත්නම් අනිත් එකක්වත් වඩන්න බෑ. ඒකේ මූල ධර්මය අපි ඉගෙන ගන්නවා. නේද? ඒක ඉගෙන ගන්නවා නේද? ඒ කියන්නේ මේ ආනාපාන සතිය කියන්නේ මොකද්ද කියලා අපිට හොඳට වැටහෙන්න. ඒක නොකරට කමක් නැහැ. අවබෝධය තියෙනවනේ. ඒ අවබෝධය තමයි තම තැනකටම දාන්නේ. මොකද ඒකෙදී බුදුරණාහි කියන්නේ රුක්ක මූලයකට යන්න, ශූන්‍යාගාරයකට යන්න කියලා. ඒක තමයි බුදුරණාහි කියන්නේ ඒකෙන් තමයි ඔක්කොම තේරුම් කරලා දෙන්නේ. ඉතින් ඒ ආනාපානෙ හොඳට දන්නවනම් එයාට ඔක්කොම සතර සතිපට්ඨානේ ඔක්කොම හොඳටම දන්නවා. ආනාපානේ දන්නේ නැති කෙනාට සතර සතිපට්ඨානේ කරන්න බෑ. ඔව් නැතුවනක් පුළුවන්. ඔව් නැතුවනක් දැනගන්න ක්‍රම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ ධර්මයේ සමහර ධර්මතා තියෙනවා. ඒව ඇත්තටම අපි කරන්න නැතුවත් දැනගන්න පුළුවන්. දැන් අපි සමහරලාට විදර්ශනා ප්‍රඥාව කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපි කිරීම තුළින් මේ විදර්ශන මේක ඕනනේ. විදර්ශනාව කිරීම තුළින් අපිට අවබෝධන දේවල් තියෙනවනේ. මම සමහරවිට මට එක ගානක් කියන්නේ නැහැ. ඔබතුමීලා බලාගෙන හිටියා නේද? හරි. දැන් අපි හිතමු දැන් අපේ විදර්ශනාව කිරීම තුළින් අපිට අවබෝධන දේවල් තියෙනවා. හැබැයි සමහර දේවල් තියෙනවා විදර්ශනාව නොකරත් අවබෝධ වෙන්න ක්‍රම තියෙනවා. මම පොච්ච උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න හිතන්න දැන් අපි විදර්ශනා කරන්නේ. විදර්ශනා කරනවා කියන්නේ දිගින් දිගට මේක දැන් ආනාපාන සති භාවනාව කියනවා ඒක අපි කරන්නේ. හැබැයි අපි කවුරු හරි ආනාපාන සති භාවනාව කියලා දෙන එක හොඳට අහගෙන ඉන්නවා කන් යොමාගෙන. අහගෙන ඉඳලා අපි ගිහිල්ලා තව කෙනෙකුට උග කියලා දෙනවා. අන්න අද අපි ඉගෙන ගත්ත ආනාපාන සතිය වඩන්න මෙන්න මෙහෙම. කොහොමද අපි ඔයච්චර කල් කරලා තියන්නේ වැරදි විදියක්. ඔය Hindu ආගමේ තියෙන විදිය තමයි අපි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනේ ඔහොම නෙවෙයි. කියලා අපි දැන් හොඳට ඔක තව කෙනෙකුට කියලා දෙනවා. දැන් කියලා දෙනකොට මොකද වෙන්නේ? දැන් කියලා දෙන්න ගියාම අපි හොයනවා දැන් එයාට මම මොකද්ද කියන්නේ? දැන් එයාට මම මොකද්ද කියන්නේ? දැන් එයාට මම මොකද්ද කියන්නේ? දැන් විතර්ක කරනවා. දැන් විතර්ක කරනකොට ගලාගෙන ඉන්න මොනවද? ඒ සංඥාවට දාලා තියෙන ඔක්කොම ඒවා ගලාගෙන. හැබැයි අපි අද ඊයේ නෙමෙයි මේ ධර්මාර්ගයේ තාලකවත්. කල්ප කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙනවා. ඉතින් අර කල්ප කාලාන්තරයක් තිස්සේ ඔය සංඥාවට මතකෙට දාලා තියෙනවා දැන් ඔක්කොම ගලාගෙන. ඉතින් අර කියලා දෙන්න ගියාම අපි නොයසු ධර්මයක් අවබෝධ වෙන්න ගන්නවා. ඉතින් ඒක මං කියන කතාවක් නෙමෙයි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඔක අපිට කියලා දෙන්නේ. ධර්ම භාණ්ඩාගාරික කියන්නේ ඉතින් එයා කියන එක බාර ගන්න වෙනවා නේද? එයාගේ අතෙන් යතුරු තියෙන්නේ ඔක්කොම. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ කෙනෙකුට මේවා විස්තර වශයෙන් කියලා දෙන්නලු. එතකොට අර නොයසු ධර්මයට අවබෝධ වෙන්න ගන්නවලු. අහපු දේවල් හොඳට මතකේ හිටිනවා.
ඒකත්
විදර්ශනාවම තමයි. ඒකත් ඇත්තට විදර්ශනාවක් තමයි.
අර විදර්ශනාව මනෝ සංකාරවලින් ඊට වචී සංකාර.
අන්න හරි. ඉතින් ඒ විදිහ දෙයක්. ඉතින් ඒක නිසා අපිට සමහර වෙලාවට ඔබතුමිය කියුවා වගේ ඔබතුමිය දැන් අහගෙන ගිහලා තව කෙනෙකුට කියලා දෙන්න උත්සාහවන්ත වෙන විස්තර වශයෙන් අර ඔබතුමිය කාලයක් තිස්සේ විදර්ශනා කරනවා ගත්තා වගේ ඔබතුමිට එක පාඩක ගන්න බුණ. මොකද අර පරණ ඒකනේ අර අපි උදේ කතා කරන්නේ නේද ඔබතුමාලු කවුද? චොල්ලපන්තක ආන්දරන්නේ. ඉතින් කලින් කරපු විදර්ශනාවනේ දැන් ගලාගෙන එන්නේ. මොකද එයාගේ හිත හොඳට දැන් පදන් වෙලා බුද්ධානුස්සතිය වැඩිලා තියෙන වෙලාව. ඉතින් ඒ වෙලාවේ අර අරක පිහිටි ආයාට හිතෙනවා ඇයි ඉතින් මේ පිහින්න පිහින්න කුණු ගෑවෙනෝනේ ඇයි මේ කියලා හිතනකොට එන්නේ අර පරණ විදර්ශනා කරපු එක. ඉතින් ඒක ගලාගෙන එන්න එයාට රහත් වෙන්න පුළුවන් වෙනවා. ඒක බලන්න නැත්නම් ගාථා දෙපදි මතකෙකින් නැති කෙනෙක් කොහොමද රහත් වෙන්නේ නේද? ඉතින් යාට රහත් වෙන තරම් අවශ්‍ය ප්‍රඥාව එතෙන්ද ගලාගෙන යනවා. ඒ නිසා කවුරුත් මේ පසුබසින්ට අධෛර්ය වෙන්න එපා. මතක හිටින්නේ නැහැ, අනේ මට බෑ තේරෙන්නේ නැහැ. ඇත්තට මෙහෙම බය වෙන්න එපා. මේකට කැමැත්ත තියන්න ඡන්ද චිත්ත විරේමන් සමේවා යුක්ති වේ. යුක්තිපාද කියලා කියන්නේ ඒවා. මේවා යුක්ති වෙලා අපිට ධර්මය අවබෝධ වෙනවා. ඒ නිසා හැමතිස්සෙම නිරන්තර කැමැත්තක් තියාගන්න මම කොහොම හරි මේක කරනවා කියලා අදිෂ්ඨාන කරන්ඩ මම කොහොම හරි මැරෙන්න කලින් මේ ධර්මය අවබෝධ කරනවා කියලා ඒ වගේම වීරය කරන්ඩ ඒ වගේම ඒවා විමසන්ඩ නුවණින් නිතර නිතර විමසන්ඩ එතකොට මේක අවබෝධ වේවි. ඉතින් ඒක නම් මම ඉවරද නැහැ. ඉතින් එහෙනම් අපි දැන් මොකද්ද කරන්න ඕනද මේක? අපි චුට්ටි විවේකයක් අරගෙන අපි පුංචි කෙටියෙන් ආනාපාන සතිය